අද දෙදාස් විසිතුන වසරේ ඔක්තෝබර් මස 22 වැනි ඉරිදා අප හා සම්බන්ධ වන නම කීමට අවසරයි. ගෞරවනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේ දෙපා නමස්කාර කර මේ වැඩසටහනට පිළිගන්නවා. අද අප පවත්වාගෙන යන්නේ නිස්සලන වනය මගින් ආධුනිකයන් සඳහා සතිමත් වීම සඳහා කරනු ලබන 158 වැනි වැඩසටහනටයි. මේ සඳහා අද ස්වාමින් වහන්සේ ධම්මකුසල ස්වාමින් වහන්සේත් ඒ වගේම නම කීමට අවසරයි. ධම්මගුප්ත ස්වාමින් වහන්සේ සම්බන්ධ වෙනවා ඇති. මේ ඔබ වහන්සේලා දෙනමත් ඒ වගේම අප හා සම්බන්ධ වන ඔබ සියලු දෙනාත් ඉතා ආදරේ ඉතා ගෞරවයෙන් මේ වැඩසටහනට පිළිගන්නවා. අපේ පළවෙනි අංකය සතිමත් වීම පිළිබඳව ස්වාමින් වහන්සේ විසින් කරනු ලබන ධර්ම දේශනාවයි. අනතුරුව මේ වැඩසටහන සම්බන්ධව කෙටි හැඳින්වීමකින් පසුව අප වෙත ලැබී ඇති සතිමත් වීම පිළිබඳ වාර්තා ස්වාමින් වහන්සේ වෙත ඉදිරිපත් කර උන්වහන්සේගෙන් පිළිතුරු ලබා ගන්නවා. ඒ වගේම සම්බන්ධ වන සැමටම වාචිකව ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අත්දැකීම් ඉදිරිපත් කිරීමටත් හැකි වෙනවා ඇති. මම දැන් ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අප සඳහා ඒ දේශනාව පවත්වන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතමෝ ඒකෝ ධම්මෝ හාන භාගියෝ අයෝනසි අයෝනිසෝ මනසිකාරෝ අයං ඒකෝ ධම්මෝ හාන භාගියෝ තීති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපේ ජීවිත ගත කරනකොට නොයෙකුත් දේවල් අපි පාවිච්චි කරනවා, නොයෙකුත් පුද්ගලයෝ එක්ක අපි ගනුදෙනු කරනවා, ওই විදිහට විවිධාකාර කටයුතු කරනවා දැක ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කටයුතු කරනකොට, ගනුදෙනු කරනකොට අන්න විවිධ දේවල් අපේ යහපත පිණිස හේතු වෙනවා. ඒ වගේම විවිධ දේවල් අපේ අයහපත පිණිස හේතු වෙනවා. ඉතින් මේ විදිහට අපි සමහර විට වැඩි වැඩියෙන් අපේ යහපත සලසා ගනිද්දි තව තව විදිහට අපේ අයහපත සලසා ගැනීමකුත් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඒ විදිහට යම් කිසි ආකාරයක අරිනිකං අන්ධකාරයක වගේ අපි මේ කටයුතු කරනවා. ඉතින් ඒ වගේ කටයුතු කරන අපිට භාග්‍යතුන් වහන්සේ යම් කිසි මඟ පෙන්වීමක් දිසානතියක් පෙන්වුම් කරන්න උත්සාහ ගන්නවා. ඉතින් එන්නේ විදිහේ පෙන්වුම් කරපු ඒ විදිහේ මතක් කරන්න ගත්ත උත්සාහයක් තමයි අද දවසේ මේ අපි ඉදිරියෙන් තියාගත්ත කොටසත්. ඒකේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ ප්‍රවේශයක් තමයි මේකට අරගන්නේ. මොකද්ද මේ ප්‍රශ්නයක් අහනවා. මොකද්ද අහන ප්‍රශ්නේ? කතමෝ ඒකෝ ධම්මෝ හාන භාගියෝ. කුමන නම් එක් ධර්මයක්, කුමන නම් ධර්මතාවයක් හාන භාගියෝ, පිරිහීම සඳහා, පිරිහීම උදෙසා පවතීද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. අන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහලා ඒකට පිළිතුරක් ලබා දෙනවා. කුමන නම් ධර්මයක් පිරිහීම සඳහා පවතීද, පිරිහීම පිණිස පවතීද කියලා අහලා ඊට පස්සේ කියනවා අයෝනිසෝ මනසිකාරෝ අයං ඒකෝ ධම්මෝ හාන භාගියෝ. මේ විදිහට අනිසි විදිහට, වැරදි විදිහට මෙනෙහි කිරීමක්. මෙන්න මේ එක් ධර්මය පිරිහීම පිණිස පවතිනවා, පිරිහීම සඳහා උදව් වෙනවා කියලා මෙන්න මේ විදිහට යම්කිසි ධර්මතාවයක් අපි ඉදිරියේ තියෙනවා. මෙන්න මේ එක් ධර්මය අපේ පිරිහීම පිණිස මේ විදියට වෙනසීම පිණිස හේතු වෙන්න පුළුවන් පවතින්න පුළුවන් කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ අදහසක් මේ අපි තුල ක්‍රියාත්මක කරන්න බුදුරජාණන් වහන්සේ උත්සාහ ගන්නවා. මෙන්න මේ විදිහේ ධර්මතාවයක් වැඩුවොත් අන පිරිහීමම තමයි අපි අරමුණු කොට පවතින්නේ. පිරිහීම පිණිසම හේතු වෙනවා කියලා මෙන්න මේ විදිහට අනිසි මෙනෙහි කිරීමක් නුනුවණින් මෙනෙහි කිරීමක් පිළිබඳ කතා කරනවා. ඉතින් ඒ කියන දේ තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන්, විමස ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ වෙන ස්ථානයක යම් තොරතුරක් සඳහන් වෙනවා. එතෙන්දි කියන්නේ මේ විදිහේ කතාවක් මොනවද? මෙන්න මේ භව තෘෂ්ණාවක්, මේ විදිහට තෘෂ්ණාවක් භව තෘෂ්ණාවක් පිළිබඳ කතාවක් කියලා, ඒක මහණෙනි සහාරං වදාමි නො අනාහාරං. මේ භව තෘෂ්ණාව නැමැති දෙයට මහණෙනි ආහාර සහිතයි, හේතු සහිතයි. මේ අනාහාරව, මේ විදිහට ආහාර නැතුව මේ දේ ඇති වෙන්නේ නැහැ, පවතින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කළා කියනවා, කුමක්නම් මේ භව තෘෂ්ණාව සඳහා ආහාර වෙනවද, කුමක්නම් මේ සඳහා හේතු වෙනවද කියලා මතක් කළා. ඊට පස්සේ කියනවා, අවිද්‍යාව, මේ විදිහේ අඳුරේ අතපත ගෑමක් වගේ දෙයක් තියෙනවා. අනේ අඳුරේ අතපත ගෑම මේ විදිහට මේ එකම වටවලල්ලක නැවත නැවත ගමන් කිරීම සඳහා හේතු වෙනවා, ආහාර වෙනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ කියනවා, මේ අන්ධකාරය, මේ නැත්තම් මේ අවිද්‍යාවත් සහාරං වදාමිනෝ අනාහාරං. මේකටත් ආහාර තියෙනවා, හේතු තියෙනවා. මේ ආහාර නැති, හේතු නැති ස්වභාවයක් මේකට උනත් නැහැ කියලා. අනි ඊට පස්සේ අහනවා, එහෙනම් අවිද්‍යාවට මොනවද ආහාර, අනි විද්‍යාවට මොනවද හේතු කියලා. අනි ඊට පස්සේ ඉදිරිපත් කරන්නේ පංච නීවරණ මොනවද? අන්න මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ තමයි ඒකට ආහාර, ඒකට හේතු විදියට ඉදිරිපත් කරන්නේ. මේ විදියට අන්ධකාරයක් වැඩෙන්න හේතු වෙනවා මේ විදියට මේ කාමච්ඡන්ද, කාමයන් පිළිබඳ ආසාවක්, ඒවා එලෝගන යාමක් වගේ දෙයක්. ඊට පස්සේ මේ විදිහේ ද්වේෂයක්, තරහක් වගේ දෙයක්. ඊට පස්සේ නිදිමත, අලස ගති. ඊට පස්සේ උඩඟු බව, පසුතැවිලි වගේ දේවල්, විචිකිච්ඡා, සැකය. මෙන්න මේ දේවල් මේකට හේතු වෙනවා, ආහාර වෙනවා. මේවත් තුලින් මේ විදිහේ අවිද්‍යාවක් හට ගන්න පුළුවන් කියලා ඔන්න සඳහන් කරනවා. ඊට පස්සේ ආ කියනවා, මේ පංච නීවරණත් සහාරං වදාමිනෝ අනාහාරං. මේකටත් ආහාර තියෙනවා. මේක අනාහාරව, ආහාර නැතුව, හේතු නැතුව මේක ඇති වෙන්නේ නැහැ. මොකද්ද ඒකට ආහාර, මොකද්ද ඒකට හේතුව කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ කියනවා, මේ ත්‍රිවිධ දුෂ්චරිත, මෙන්න මේක තමයි මේ පංච නීවරණ වලට ආහාර, මේ පංච නීවරණ වලට හේතුව කියලා සඳහන් කරනවා. මේ විදිහට කාය, වචී, මනෝ විදිහට මේ දුෂ්චරිත ක්‍රියාත්මක වෙනවද? ඒවා තමයි මේ දේවල් වලට, මේ පංච නීවරණ වලට අදහස, හේතුව කියලා ඔය දස අකුසල් එහෙම ගැන කියනකොට කියන්නේ. අන්න ඒ විදිහේ ප්‍රකාශයක් සිද්ධ කරනවා. මේ විදිහට කායික වෙන වැරදි තියෙනවා, වාචසිකව වෙන වැරදි තියෙනවා, ඊට පස්සේ මනසෙන් වෙන වැරදි තියෙනවා කියලා මෙන්න මේ විදිහට ගෙන හැර දක්වනවා. ඊට පස්සේ කියනවා, මේ ත්‍රිවිධ දුෂ්චරිතත් සහාරං වදාමිනෝ අනාහාරං. මේකටත් ආහාර තියෙනවා, මේකටත් හේතු තියෙනවා. මේකත් ආහාර නැතුව, හේතු නැතුව ඇති වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. අන්න ඒකට ආහාරය, ඒකට හේතු විදියට පෙන්වන්නේ මොකද්ද? ඉන්ද්‍රිය අසංවරය. මේ විදිහේ ඉන්ද්‍රිය අසංවරයක් නිසා මෙන්න මේ විදිහේ දේවල් ඇති වෙනවා. මේ විදිහට කයෙන්, වචනෙන්, අර විදිහට මනසින් මේ විදිහේ වැරදි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මොකද අර ඉන්ද්‍රිය අසංවරයක් තියෙන නිසා. කියලා ඔහොම කියලා ඊට පස්සේ ඒකටත් හේතු තියෙනවා ඒකටත් ආහාර තියෙනවා මොකද්ද අන්න ඒකට හේතුව ඒකට ආහාරය කියලා අන්න ඒකට ආහාරය ඒකට හේතු විදියට පෙන්වන්නේ මොකද්ද මේ අසිහියක් සහ අසම්පජඤ්ඤය පිළිබඳ අදහසක් ඉදිරිපත් කරනවා සිහිය සමග ගියපු මන නුවණක් ගැන කියනවනේ එතකොට අසිහිය සමග ගියපු මෝඩකමක් තමයි මේ කියන්නේ අන්න අසිහිය සමග ගියපු මෝඩකමක් නිසා මේ විදියට ඉන්ද්‍රිය අසංවරයක් ඇති වෙනවා කියලා ඔන්න සඳහන් කරනවා ඊට පස්සේ කියනවා මේ අසිහිය සමග ගියපු මෝඩකම ඒ විදිහේ දෙයකට ආහාර තියෙනවා ඒකටත් හේතු තියෙනවා කියලා අන්න ඊළඟට කියනවා මොකද්ද ඒකට හේතුව මේකට ආහාරය මොකද්ද අයෝනිසය මානසිකාරය අන්න අද දවසේ මේ ඉදිරිපත් වෙලා තියෙන පිරිහීම පිණිස මේ විදියට පිරිහීම සඳහා පවතින ධර්මතාවය මේ ඉදිරිපත් කරනවා මොකද්ද අයෝනිසය මානසිකාරයක් තියෙනවා අන්නේ අයෝනිසෝ මානසිකාරය නිසා වැරදි විදියට නුනුවණින් කල්පනා කිරීමක් මෙනෙහි කිරීමක් තියෙනවා ඒක නිසා මේ විදිහේ අසිහියකුත් ඒ සමග කියපු මෝඩකමකුත් ඇති වෙනවා කියලා ඔන්න සඳහන් කරනවා ඊට පස්සේ කියනවා මේ අයෝනිසෝ මානසිකාරයටත් හේතු තියෙනවා ඒකටත් ආහාර තියෙනවා මොකද්ද ඒකට හේතුව ඒකට ආහාරය කියලා ඉදිරිපත් කළා අසද්ධාව අසද්ධං කියලා තමයි කියන්නේ මොකද්ද මේ වැරදි තැනක සද්ධාාවක් වැරදි තැනක විශ්වාසයක් මේ තැනත්තා පිහිටව ගන්නවා අන්න ඒක තමයි මේ විදිය අයෝනිසෝ මනසිකාරයකට හේතුව කියලා සඳහන් කරනවා ඊට පස්සේ කියනවා මේ වැරදි පිහිටීමකටත් වැරදි තැනක සද්ධාව ඇති කිරීමටත් ආහාර තියෙනවා ඒකත් හේතු තියෙනවා මොකද්ද ඒකට හේතුව මොකද්ද ඒකට ආහාරය වෙන්නේ කියලා ඔන්න කියනවා අසද්ධර්ම ශ්‍රවණය අන්න වැරදි බණක් අහනවා වැරදි දේවල් අහනවා වැරදි දේවල් තමයි මේතනත්තට අහන්න ලැබෙන්නේ කවුරු හරි කිව්වොත් කියන්නේ මොකක් හරි අපරාධයක් කරන විදිය වැරද්දක් කරන විදිය ওই විදිහේ දේවල් තමයි මේතනත්තට අහන්න දකින්න ලැබෙන්නේ අන්න ඒක නිසාම තමයි මේතනත්ත මේ විදිහේ වැරදි සද්ධාාවක් අසද්ධං කියන දේ ඇති වෙන්නේ කියලා සඳහන් කරනවා ඊට පස්සේ කියනවා මේ අසද්ධර්ම ශ්‍රවණයටත් හේතු තියෙනවා ඒකටත් මේ විදිහේ ආහාර තියෙනවා කියලා සඳහන් කළා මොකද්ද මේකට හේතුව මේකට ආහාරය කියලා පෙන්නන්නේ අන්න අසත්පුරුෂ සංසේවණින් මේ විදිහට අසත්පුරුෂයෝ සමග ගැවසෙනවා ඒගොල්ලොත් එක්ක ඇසුරු කරනවා අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ තැනට මේ විදිහේ පාපී දේවල් අහන්න දකින්න ලැබෙන්නේ පාපී උපදෙස් ලැබෙන්නේ කියලා අන්න සඳහන් කරනවා එතකොට බලන්න මේ එකින් එක පුරුකක් පුරුකක් වගේ ගලපගෙන ගලපගෙන ඇවිල්ලා කොතනින්ද නවතින්නේ කියලා බැලුවොත් අන්න අර විදිහේ අසත්පුරුෂයෝ ආශ්‍රය කිරීමක් තුලින් මේ ධාමයම ඇති වීගෙන යන ආකාරය භාග්‍යතුන් වහන්සේ පුරුදු කරන පැහැදිලි කරනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ වගේ පිරිහීමට හේතු වෙන පිරිහීම සඳහා පවතින මේ වගේ ධර්මතාවයන් ගොඩක් දුරට විහිදිලා තියෙනවා අන්න අර විදියට වැරදි ආශ්‍රයන් වැරදි පුද්ගලයෝ සමග ගැවසීම් වගේ ඔස්සේ තමයි මේ දේවල් ටිකෙන් ටික මතුවලා එන්නේ. එතකොට මෙන්න මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන මේ පිරිහීම සඳහා පවතින පිරිහීම සඳහා හේතු වෙන මේ නුනුවණින් මෙනෙහි කිරීම අයෝනිසෝ මනසිකාරය කියන මේ ධර්මතාවයේ මුල් ගියොත් අන්න මේ මුල් මේ වැරදි පුද්ගලයෝ ආශ්‍රය කිරීමක් වැරදි පුද්ගලයෝ සේවනය කිරීමක් දක්වාම විහිදෙනවා. ඉතින් ඒක නිසාම සමහර විට අපි නොදන්නවා වුණත් සමහර විට අපි අගය නොකරනවා වුණත් අපේ ජීවිතයේ අන්න යම්කිසි විදිහක සත්පුරුෂ ආශ්‍රයක් සත්පුරුෂයන් හා ගැවසීමක් අපිට ලැබිලා තියෙනවද? ඒක බොහොම වටිනා ධර්මතාවයක්, බොහොම වටිනා ඉඩකඩක් කියලා කෙනෙක්ට සතුටක් හිතට නගා ගන්න සුදුසු දෙයක්. මොකද දන්නේම නැහැ එහෙම දෙයක් අපිත් ළඟ නැත්තම් අන්න මොකද වෙන්නේ? නොදැනීම වැරදි දේවල් වලට ඇදිලා යනවා. නොදැනීම වැරදි උපදෙස් තමයි ලැබෙන්නේ. නොදැනීම වැරදි දේවල් කෙරෙහි තමයි අපි සද්ධාාවක් ඇති කරගන්න. ඒ විදිහේ ධර්මතාවයක් තියෙනවා. එතකොට එහෙනම් අන්න අපි හිතමු මේ කමටහන් ගුරුවරයෙක් වගේ. එහෙම නැත්නම් මේ විදිහට අපේ අවධානය තියන්න ඕනේ තැන පිළිබඳ සඳහන් කරන මතක් කිරීමක් වගේ. මේ වගේ දෙයක් ගොඩාක් ජීවිතේට දුර්ලභ සම්පත්තියක්. ඒක අඳුනගත්ත පිරිසකුත් ඉන්න පාටයි. දවසක් කෙනෙක් මට මතකයි ප්‍රකාශ කරනවා තමුන්ගේ ජීවිතේ ලැබිලා තියෙන වටිනාම ධර්මතාවයක් විදිහට ප්‍රකාශ කරනවා. මට මේ විදිහට මේ ගුරුවරයෙක් ලැබිලා තියෙනවා, සත්පුරුෂ ආශ්‍රයක් ලැබිලා තියෙනවා. ඒක තමයි මගේ ජීවිතේ වටිනාම දේ. ඒක තමයි මට ලැබිලා තියෙන වටිනාම ධර්මතාවය කියලා ප්‍රකාශ කරනවා. ඉතින් එන්නේ විදිහේ දෙයක් අපිට නැත්තම් අන්න මොකද වෙන්නේ? අන්න වැරදි දිහාවට වැරදි දේවල් වලට යොමු වීම එච්චරම දුර නෑ. ඔක සඳහා එක් අවස්ථාවක අර බන්ධනාගාරික මහත්තයෙක් ඇවිල්ලා එයාගේ යම්කිසි ප්‍රසන්ටේෂන් එකක් කරා. නිකන් අර මොකද්ද අර මරණ දවසට කලින් යන්තම් බලන්න ආවේ මොකද්ද සාදු කියලා ඔන්නෝම සින්දු කෑල්ලකුත් කියලා. ඒ බන්ධනාගාරයට යොමු වෙලා ඉන්න පිරිස් ගැනත් පොඩි මතක් කිරීමක් කරා. ඉතින් ඔහොම කරාම ඒ සභාව ඉඳපු නෝනා කෙනෙක් නැගිටලා අහනවා, මේ මහත්තයා මම ඉස්සර මේ විදිහේ ඔය පොඩි පොඩි අප මුදල් ගෙවා ගන්න බැරුව ඉර වෙලා ඉන්නවනේ, ඔය කාන්තාව වගේ පොඩි ගාණක් ගෙවා ගන්න බැරුව සමහරවිට මාස ගණන් ඔය හිර වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ කට්ටියව මම මුදා මේ නිදහස් කරගෙන අපේ ගෙවලා නිදහස් කරගෙන ආවා කියලා සඳහන් කරනවා. මං ඊට කලින් කරේ හරක් මරණයට කැපවෙච්ච හරක් නිදහස් කරන එක. පස්සේ මං හිතුවා කල්පනා කරා හරක් නිදහස් කරනට වැඩිය හොඳයි මේ ගෑනු නිදහස් කරන එක කියලා. ඉතින් මං ඊට පස්සේ හරක් නිදහස් කිරිල්ල නවත්තලා ගෑනු නිදහස් කරන්න පටන් ගත්තලු. අර විදියට අප ගෙවා ගන්න බැරුව පොඩි ගණන් වලට ඒ වගේ හිර වෙලා තියෙන කට්ටිය මම ඉතින් නිදහස් කරගෙන ගිහිල්ලා ගෙදෙට්ටම ඇරලෝලා ගිහිල්ලා දාලා යනවා කියලා මේ මතක් කිරීමක් කළා. අර මහත්තයාගෙන් අහනවා මේ ඒ වගේ මේ අවස්ථා ඉඩකඩ තාමත් අපි කැමති ඒ විදිහේ උදව් පදව් කරන්න, එහෙම දේවල් තියෙනවා නම් පොඩ්ඩක් දැනුවත් කරන්න වගේ අදහසක් කිව්වා. එතකොට අර බන්ධනාගාරයේ මහත්තයා කියනවා මොකද්ද මේ ඒගොල්ලෝ එහෙම නිදහසලා ගියාට ආපහු මාස කීපයකින්ම නැවතත් එනවලු. නැවතත් එනවා සර් මං ආපහු ආවා කියාගෙන එනවලු. අන්න ඒ එන එකට හේතුව විදිහට පෙන්නන්නේ යන්නේ පරණ පුරුදු පරිසරයටමයි, යන්නේ පරණ පුරුදු මිනිස්සු අතරටමයි. එතකොට අන්න ඒ පරිසරයේ ඒ මිනිස්සු මෙයාව මේකට ගේන්න හේතුණා නම් මේ පුනරුත්ථාපනය කළා යවුවට වැඩක් නැහැ, නිදහස් කළා යවුවට වැඩක් නැහැ. මොකද හේතුව නැවතත් ආපහු කැරකිලා මේකටම එනවා කියන අදහස මේ බන්ධනාගාරේ ඒ කෙනා ඉදිරිපත් කරනවා. පුනරුත්ථාපනය වෙන කට්ටියගෙන් 60%කටත් වැඩි ප්‍රමාණයක් නැවතත් අර තියෙන පරණ බැහැයටම ගොදුරු වෙනවා කියන වගේ අදහසක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මොකද්ද? හරක් නිදහස් කරන එක ලාභයි ඊට වැඩිය කියලා තමයි අන්තිමට බලනකොට කියලා තියෙන්නේ. මොකද හේතුව අන්න වැරදි පරිසරයකට වැරදි පිරිසක් අතරට තමයි යන්නේ. ඒ ගියාට පස්සේ අන්න මොකද වෙන්නේ? ඒගොල්ලන්ට අහන්න ලැබෙන්නේ අසත් ධර්මයෙන්ම තමයි. වැරදි දේවල්ම තමයි අහන ලැබෙන්නේ. මද්රව්‍යවල ගුණ වර්ණාම තමයි අහන ලැබෙන්නේ. ඒවා සමග ගියපු කතන්දර තමයි අහන ලැබෙන්නේ. එතකොට මේ තැනත්ත ඉබේම නොදැනීම මොකද වෙන්නේ? අන්න මද්රව්‍ය කෙරෙහි සද්ධාාවක්, මේ අපරාධ කෙරෙහි සද්ධාාවක්, ඒවා පිළිබඳ විශ්වාසයක් මේ තැනත්ත ඇති කරගන්නවා. සද්ධාව කියන්නේ සාමාන්‍ය නිකන් අන්ධ ගතියකුත් තියෙනවනේ. සද්ධාව කියන වචනේ මොකද්ද? අන්න ෆෑන් කෙනෙක් තමයි. ෆෑන් කෙනෙක්, රසිකයෙක්. රසිකයා කියන වචනේ සිංහල අදහස විදිහට ඉදිරිපත් කරන මුග්ධ ප්‍රසන්නයා. මේ විදිහේ මෝඩ ප්‍රසන්නකමක් තියෙනවා, අන්ධ ප්‍රසන්නකමක් තියෙනවා. ඒ විදිහේ දෙයක් තමයි මේ තැනැත්ත තුළ තියෙන්නේ. ඉතින් වැරදි තැනක පිහිටවා ගත්තොත් අන්න මොකද වෙන්නේ? බොහෝ කාලයක් අහිත පිනිස, දුක පිනිස මේ දේ හේතු වෙන්න පුළුවන්. අන්න වැරදි තැනක ඒ විදිහේ සද්ධාාවක් පිහිටවා ගත්තට පස්සේ මොකද වෙන්නේ? මේ තැනැත්තා නිතර නිතර අන්න නුනුවණින් කල්පනා කිරීමක්, වැරදි විදිහට මෙනෙහි කිරීමක් මේ තැනැත්ත තුළ ඇති වෙනවා. මේ දේවල් කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා අන්න අර අපි කියන්නේ යම් කිසි විදියක මේ පැවැත්මේ මූලිකම ප්‍රභවය වගේ තියෙනවානි. මෙනෙහි කිරීම කියන එක අවධානයක් එල්ල කරනවා. අන්න ඒ දෙයකට යොමු කරනවා. එතකොට මේක යෝනිසෝ මනසිකාරය නිවැරදි ලෙස හරි ලෙස මෙනෙහි කිරීමක් සහ වැරදි ලෙස මෙනෙහි කිරීමක් කියන අයෝනිසෝ මනසිකාර කියන ස්වභාවය දෙවිදිහකට පෙන්නවා. දැන් යෝනි කියන එකේ අර්ථය තියෙනවා නිකන් අන්න උපදින ස්ථානේ උපන් ස්ථානේ වගේ කියන අර්ථයක් තියෙනවා. එතකොට අන්න මේ මුලට යොමු කරගත්ත බැල්මකින් බලනව වෙනුවට අන්න මොකද වෙන්නේ අර හැදිලා වැඩුණු ගහේ අතුයිති දිහා බලන මෝඩ බැල්මක් අන්න අපිට මතුවෙලා එන්න පුළුවන්. එහෙම නැත්නම් අර භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ ගස දිහා නෙමෙයි මේ කැලේ දිහා බලන්න. ගස පිටිපස්සේ තියෙන මේ ලොකු විභවය දිහා බලන්න. නමුත් අපේ අවධානය ගන්නෙ කොහෙද? අපේ අවධානය ගන්නෙ අර ඉදිරිපත් වෙන දේ. අර මහලකුවට ඉදිරියට පේන බැලූ ගමන් අවධානය ගන්න ගස තමයි අපේ අවධානය ඉල්ලන්නේ. එතකොට මොකද වෙන්නේ? නොදැනීම ඒක ඔස්සේ ගලාගෙන යනවා. නමුත් අන්න ඒක විනිවිද දැක්කොත් ඒකට හේතු වෙන කැලෑවක් වනයක් මේ ගස පිටිපස්සේ තියෙනවා. අර ගස නැති වෙලා ගියත් ඒ වගේ ගස් දසදහස් ගණනක් හදන්න පුළුවන් විභවයක් අර වනේ තුල තියෙනවා. ඒදී හැකියාවක් ඒ තුල තියෙනවා. දැන් අර පෞගේ කාලේ කවුදෝ කට්ටියක් එකතු වෙලා ගස් හිටොයිටෝ ඉන්දියා. ඉතින් අපිටත් පණිවිඩයක් කියලා දෙනවා ගස් ටිකක් හිටවන්න මේ නිසරණෙත් හිටවන්න කියලා. ඉතින් අනේ මම නම් හිටෙව්වා මෙන්න බලන්න ලොකුවට කියලා ඔය ඇටඹ ගහක් යට තියෙන ගහලා ෆොටෝ එකක් ගහලා යවුවා. ඇටඹ ගහ යට පැල දහස් ගණනක් එක විදියට තවානට බොහොම පිළිවෙලට පැල කළා තියෙනවා. ඔය මහා ගහ වැටිච්ච දවසට ඕගොල්ලෝ තරඟෙට නැගගෙන ගිහිල්ලා අර අවකාශය ඉඩගන්නේ. ඉතින් ඒ විදිහේ විභවයක් මේ වනයක් තුල කැලෑවක් තුල තියෙනවා. එතකොට මෙන්න මේ විභවය දකින්න නැත්නම් අපි මොකද වෙන්නේ? වැරදි විදිහට මෙනෙහි කිරීමක් අයෝනිසෝ මනසිකාරයක් ඔස්සේ ගමන් කරනවා. එතකොට අන්නේ වැරදි විදිහට මෙනෙහි කිරීම තුලින් මොකද වෙන්නේ? අසිහියකුත් ඒ සමග ගිය මෝඩකමකුත් වර්ධනය වෙලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ පිරිහීමට හේතු වෙන පිරිහීම සඳහාම පවතින මේ ධර්මතාවය අන්න යම් කිසි විදියක අපි තුල වඩා වර්ධනය වෙන්නේ. ඉතින් මේ සඳහා අන්න කඩලා බිඳලා දානවා නම් වෙනස් කරනවා නම් අන්න ක්‍රමවේදේ තමයි අන්න යම් කිසි කෙනෙක්ට පුළුවන් නම් තමන් තුල සිහියක් ඒ සමග ගියපු මනා නුවණක් මේ හිතේ යම් කිසි වික්ෂිප්ත බවක් වෙනුවට තැම්පත් බවක් මෙන්න මේ වගේ දෙයක් ඇති කරගන්න අන්න එතකොට අපිට පුළුවනි මේ යෝනිසෝ මනසිකාරය කියන එක තමුන් තුළ ටිකෙන් ටික දියුණු කරගන්න. මුලට යොමු වෙච්ච මෙනෙහි කිරීමක් ටික ටික ඇති කරගන්න. එතකොට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ ධර්මතා තුන දුරු නොකර තමුන් තුළ අයෝනිසෝ මනසිකාරයක් දුරු කරන්න හැකියාවක් නැහැ. මොනවාද මේ ධර්මතා තුන? අන්න අසිහිය සමග ගියපු මෝඩකමක් සහ චිත්තයාගේ වික්ෂිප්ත බව. මේ හිත තුළ වික්ෂිප්ත ස්වභාවයක් තියෙනවා, අසිහියක් තියෙනවා, අසිහිය සමග ගියපු මෝඩකමක් තියෙනවා. මෙන්න මේ ධර්ම තුන, මේ ධර්මතා දුරු කරන්නේ නැතුව අන්න කෙනෙක්ට මේ අයෝනිසෝ මනසිකාරය කියන එක දුරු කරන්න හැකියාවක් නැහැ කියලා සඳහන් කරනවා. එතකොට අපි හිතමු අපි එහෙනම් මේ විදිහේ අයෝනිසෝ මානසිකාරයක් දුරු කරනවා නම් ඒ දුරු කරන්න තියෙන එකම ක්‍රමවේදය තමයි මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ කියනා වගේ අන්න දෙයක් ගැන සද්ධාව පිහිටවාගෙන මේ සිහියක් සිහිය සමග ගියපු මනා නුවණක් මේ හිතේ විවේක බවක් මේ වගේ දෙයක් පිළිබඳ විශ්වාසයක් ඇති කරගෙන අන්න ඒක තමන් තුළ ටිකෙන් ටික ක්‍රියාවත් කරනවා. ඒක නැවත නැවත පුහුණු කරනවා. ඒ විදිහේ පුහුණුවක්, ඒ විදිහේ ක්‍රියාවත් කිරීමක් වැදගත්. අන්න මොකක් සඳහාද? මේ අයෝනිසෝ මනසිකාරය කියන එක ටිකෙන් ටික තමයි දුරු වෙන්නේ. දැනටත් කොහොමත් අන්න අපි තුල බහුලීකත වෙලා තියෙන මේ ධර්මතාවය. ඒතොර ඒක එකපාරට නිකන් මැජික් එකකින් වගේ අයින් කරන්න බෑ. දැන් ඔය සමහර කෙනෙක් එක ගණදෙනු කරනකොට මොක කිව්වත් යන්නේ අයියෝ ඒ වැරදි පාරෙම තමයි. කොහොම කිව්වත් අර මුලට නම් ගන්න බෑ. මුලට නම් ගන්න බෑ. අන්න මොකද්ද මැව්වේ? ඒක ඔස්සේ ගිහිල්ලා ඔන්න කතන්දරයක් ගෙතෙනවා. කතන්දරයක් ගෙතෙනවා. ඒක ඔස්සේ ගමන් කරනවා. අර මොකද්ද මිලරේපාගේ කතාවක තියෙන අර සිංහෙක් සහ බල්ලෙක් අතර වෙනස? බල්ලට ගල් ගැව්වාම අන්න මොකද වෙන්නේ? බල්ල ගල ඔස්සේ ගිහිල්ලා ගල හපා ගමි. අන්න වෙහෙසට පත් වෙනවා, දඟලනවා. අන්න සුනකාවලෝකනයක් කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි සිංහයට ගලක් ගැහුවොත් සිංහයා ගල දිහා නෙමෙයි බලන්නේ, වෙනුවට ගලේ ආපු සෝස් එක මොකද්ද, කොහේ ඉඳලාද මේ ගල ආවේ. ඉතින් මිලරේපා කියනවා සිංහයට දෙපාරක් ගල් ගහන්න කෙනෙක් කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. අන්න සිංහාවලෝකනයක්. සුනකාවලෝකනය සහ සිංහාවලෝකනය කියන දෙක අතර වෙනස, අන්න බලු බැල්මක් සහ සිංහ බැල්මක් කියන අතර වෙනස තමයි ඔය කියන්නේ. එතකොට මේ සිහිය පුරුදු කරනකොට අපි ටිකෙන් ටික අර මුලට එල්ල කරගත්ත බැල්මක්, නිවැරදි බැල්මක්, සිංහාවලෝකනයක් වගේ දෙයක් තමයි හුරු කරන්නේ. හුරු කරන්නේ අර කියන කියන දේ ඔස්සේ මුලා වෙලා ඒක ඔස්සේ අතරමං වෙලා යනවා වෙනුවට මේ කියන කතාවේ මුල මොකද්ද, මේකේ ඔරිජින් එක මොකද්ද කියන බැල්මෙන් බලන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒක යම් කිසි විදියක කාලෙත් එක්ක වෙන පරීක්ෂණයක්. මොකද අපි හුරු වෙලාම තියෙන්නේ අර කියන දේවල් ඔස්සේ මුලා වීමක් සඳහා. ඉතින් ටක් ගාලා අර බයිපෝල කරලා ගන්න පුළුවන්. මොකද එකක් කියනවා ඔන්න බෙකකට ඒ පැත්තට යනවා, තව එකක් කියනවා අනිත් පැත්තට යනවා, ආපෝ පොසිටිව් පැත්තට යනවා, නෙගටිව් පැත්තට යනවා. ඉතින් කියනවා මේ කතා කරන්න ගියත්, ගනුදෙනු කරන්න ගියත්, මොනවා කරන්න ගියත් බයිපෝල වෙලා තමයි නතර වෙන්නේ. හරිනේ, හරියටම හරි. මොකද හේතුව අන්න හොඳ දෙයක් වුවොත් හොඳ පැත්තට යනවා, නරක දෙයක් වුවොත් නරක පැත්තට යනවා. මේ තට්ටක් ගාලා හිනා වෙනවා, අඬනවා, හිනා වෙනවා, අඬනවා, හිනා වෙනවා, අඬනවා. තට්ටක් ගාලා දෙපැත්තට මාරු කරන්න පුළුවන්. එතකොට රිමෝට් කන්ට්‍රෝල් එක කා අතේද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. රිමෝට් කන්ට්‍රෝල් එක කා අතේද? ඈ ඔන්න හැපි බටන් එකේ ගියාම හැපි වෙනවා, සෑඩ් බටන් එකේ ගියාම කඳුළු සල්නවා. ඉතින් ඒ විදිහේ සිදුවීමක්, ඒ විදිහේ මුලා වීමක් වෙන්නේ මොකද? අපි සමහර විට සංසාරයක් පුරාවට පුරුදු කරලා තියෙනවා. ඒවා ඔස්සේම ගමන් කරලා තියෙනවා. ඒතට ඒ වගේ ගැම්මක් එකපාරට කඩන්න බෑ. නමුත් කඩන්න පුළුවන්. කොහොමද කඩන්නේ? ක්‍රමානුකූල බැස ගැන්මක් තුලින්, ක්‍රමානුකූල උත්සාහයක් තුලින්. අන්න ඒ සඳහා සිහිය පිටවා ගැනීම හොඳයි. සිහිය පිටවා ගැනීම හොඳයි. දැන් රූමි බැලුවාම සිහිය ගැන හරියට කතා කරලා තියෙන පාඩයි. රූමි මේ කියනවා එක අවස්ථාවක මෙහෙම දෙයක්. මොකද්ද කියනවා? මේ අතීත අනාගත කියන දෙක අපිව දෙවියන් වහන්සේගෙන් ආවරණය කරනවා. දෙවියන් වහන්සේගෙන් දුරස් කරනවා. ඒක නිසා අන්න දෙවියන්ට ලං වෙන්න කැමති කෙනෙක් මෙන්න මේ වර්තමානෙට බැස ගන්න, වර්තමානෙට අවධානය ගන්න කියන වගේ අදහසක් ඉදිරිපත් කරනවා. එතකොට අන්න අර දෙවියොන්ට ලං වුණා වගේ තමයි මේ විදියට සිහියක් පිහිටවා ගත්තොත්. දෙවියන්ට ලං වුණා වගේ තමයි සිහියට අනුව ගියපු මන අනුවණක් ඇති කරගත්තොත්. දෙවියන්ට ලං වුණා වගේ තමයි අර විදියට හිත තුල වික්ෂිප්ත භාවයක් වෙනුවට අන්න තැම්පත් භාවයක් ඇති කරගත්තොත්. ඉතින් හරීම එකම දේ වගේ තමයි බලනකොට කියලා තියෙන්නේ. නන්න මොකද්ද? මෙන්න මේ වර්තමානයේ හිත ගත්තොත් අපි දෙවියන්ට ලං වෙනවා. අර විදිහට අතීත අනාගතයට ගියොත් හොන්න දෙවියොන්ව ආවරණය වෙනවා. ඉතින් මෙන්න මේ දෙවියන්ට සමීප වෙන්න මෙන්න මේ වර්තමාන මොහොත වැළඳ ගන්න කියන උත්සාහය තමයි තියෙන්නේ. ඒ සඳහා අපිට හොඳ උපකාරයක් තමයි මේ හුස්ම කියන දේ. මේ හුස්ම කියන දේ හොඳ වටින පිහිටක් අපිට ලබා දෙනවා. මේ හුස්ම කියන දේට අවධානය යොමු කරොත් අන්න අපේ හිත හැම වෙලේම වර්තමානයේ තමයි. ඇවිදිනකොට මේ පියවර වලට අවධානය යොමු කරොත් අපේ හිත හැම වෙලේම වර්තමානයේ තමයි. මේ හුස්මක් බලන මොහොතක් පාසා අන්න අපේ හිත වර්තමානයේ. එතකොට කෙනෙක් කරනවා නම් කරන ක්‍රමවේදේ තමයි මොකද්ද? මේ සිහියක් පිහිටවා ගන්නවා. මේ හුස්මේ ඉන්න බවට සිහියක් පිහිටවා ගන්නවා. මේ පියවර දැනෙන බවට සිහියක් පිහිටවා ගන්නවා. ඒ පිහිටවා ගන්නකොට අන්න ඒ සිහිය එහෙම එහෙ වෙනවනේ, කොට උඩ යනවනේ, ඉතිවිලි එනවනේ. ඔන්න විවිධ දේවල් ඇවිල්ලා මේ සිය කඩා බිඳ දානවානේ. ඒ වෙලාවට අපි නැවතත් මේ නැවත මම හුස්මට ආවා, මේ හිතවිලි අතරේ හුස්මට ආවා, මේ කරදර අතරේ පියවර වලට ආවා කියන මේ ශක්තිය දියුණු කරගන්නවානේ. අන්න මොකද ගියේ සිහියත් එක්ක ගියපු මනානුවණක් ටික ටික වර්ධනය වුණා. ඒ වර්ධනය වෙන්න 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 මොකද කියන්නේ, අන්න හිත තුළ විවේකයක් සහනයක් ටිකෙන් ටික මතුවෙලා එනවා මතුවෙලා එනවා. අන්න මේ ධර්මතාවයන් මේ එකිනෙකට සම්බන්ධ වෙලා තමයි වැඩ කරන්නේ. එතකොට කෙනෙක් කෙලින්ම නුවණක් හොයාගෙන ගියාට ඒක හරියන්නේ නැහැ. මේ කෙලින්ම හිත තුළ සැනසීමක් සංසුන් බවක් හොයාගෙන ගියාට එහෙම හරියන්නේ නැහැ. ඒ වෙනුවට එකම දේ තමයි සිහිය පිහිටව ගන්න. සිහිය පිහිටව ගන්නකොට ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට අනිත් ධර්මතා වර්ධනය වෙලා එනවා. එක පාට ගන්න බෑ. අන්න ඒ විදිහේ ඒ ක්‍රමවේදයක් තමයි වටින්නේ. එතකොට අපි හිතමු අන්න අර හුස්මක් වැටෙන බව දැනගෙන ඉන්න වෙලාවල් හරියට නිකන් අන්න අපි මේ සත්පුරුෂ සංසේවණයක් සිද්ධ කරනවා වගේ. මේ සත්පුරුෂ ආශ්‍රයක් කරනවා වගේ. අර ලෝකේ පුරාවට ඉන්නේ වැරදි පුද්ගලයෝ. වැරදි පුද්ගලයා අසත්පුරුෂයෝ තමයි ඉන්නේ. නමුත් අන්න ඉඳලා හිටලා අර විදියට කමඨහන් ගුරුවරයෙක් සත්පුරුෂ ආශ්‍රයක් අපිට ලැබෙනවා. අන්න ඒ අගය කිරීම අපි දන්නවා නම් ඒ වගේම තමයි මේ අවධානය. ඔය අසත්පුරුෂයෝ කියන්නේම අවධානයනේ. එතකොට මේ හිත තුළ මේ වික්ෂිප්ත අරමුණු ඔස්සේ ගමන් කිරීමක් අසත්පුරුෂ ආශ්‍රයක් තියෙනවා. අන්න හුස්මට ගන්න මොහොතක් පාසා අර බොහොම කලාතුරකින් හම්බ වෙන සත්පුරුෂ ආශ්‍රයක් වගේ දෙයක් අපිට ලැබෙනවා. අන්න ඒ විදිහේ ශක්තියක් වැඩි වැඩියෙන් පුරුදු කරනකොට මොකද වෙන්නේ, ඉබේම අසත්පුරුෂයෝ අපේ ජීවිත වලින් හැලිලා ගිහිල්ලා සත්පුරුෂ ආශ්‍රයක් වැඩි වැඩියෙන් මෝදු වෙලා ඉස්මතු වෙලා එන්න පටන් ගන්නවා. ඕකයි වෙන්නේ වැඩේ. අර මේ හිත තුළ වෙන ක්‍රියාවලියම තමයි බාහිරයට ගැලපෙන්නේ. එම නැත්තුව කාටවත් මේ බාහිරෙන් ඇවිල්ලා අනතුරු කරන්න බෑ. අපේ හිත තුළ තියෙන අසත්පුරුෂකම තමයි අසත්පුරුෂයෝ අපේ ජීවිතවලට ගැළපිලා එන්න හේතුව. ඒ ඇරෙන්න වෙන එකක් නෑ. අර මිත්තානිසංස සූත්‍රයේ තියෙන්නේ මේ තැනත්තා මේ විදියට වඩපු හිතක් තියෙනවා නම් අසත්පුරුෂය ආවට මේ තැනත්තට අන්න සමහරෙව් නොදකින් කියලා ඈත තියාම දුර වෙලා යනවා. ආවත් ඒ ආපු එවුන්ගෙන් උනත් අනතුරක් වෙන්නේ නෑ. මොකද්ද දෙන උපමාව? අන්න අර අරලු බහැපු මහා නුගරුකක්, කියන්නේ නුග ගහ උඩට ගිහිල්ලා අතු දිගේ ආවව පහලට බහිනවනේ මුල්. ඒ අරලු බහැලා අන්තිමට ගහ උඩට ගියපු කඳ කෝගද මුල කෝගද කියලා හොයාගන්න බැරි තරමට මහා විශාල ගහක් වර්ධනය වෙනවා. ඒතකොට කියන්නේ මෙන්න මේ විදිහට අරලු බහැපු මහා පැතිරුණු මහා නුග ගහක්. අන්න යම්කිසි විදියක මේ හුලඟෙන් හොලවන්න බෑ වගේද? අන්න ඒ වගේ තමයි මේ තැනැත්තව මේ අසත්පුරුෂයෝ නිසා වෙහෙසකට පීඩාවකට හෙළවීමකට පත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ විදිහේ හැකියාවක් වර්ධනය වෙන හේතුව මොකද්ද? තමුන් තුළ ඒ ශක්තිය තියෙන නිසා. තමුන් තුළ ඒ ශක්තිය තියෙන නිසා අනතුරක් මේ හිත දරන්නේ නැහැ. අනතුරකට මේ හිත අපි කියන්නේ මොකද්ද? ඒකට විවෘත වෙලා නැහැ මේ වගේ අනතුරකට. ඒ වගේ අනතුරකට විවෘත වෙන්න විභවයක් මේ හිතේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ නොවෙන්න හේතුවම තමයි අන්න මේ හිත තුළ මේ විදිහේ ධර්මතාවයක් වැඩුවා. ඒ වගේ දෙයක් භාවිත බහුලීකත කරා. ඒකින්දා තම තමුන්ගේ ජීවිත තුළ මේ විදිහට අයෝනිසෝ මනසිකාරයක් කියන පිරිහීම සඳහා පිහිටන පිරිහීම පිණිසම පවතින මේ දේ දුරු කරන්න ඕන නම් ක්‍රමවේදේ තමයි අන්න සිහියක් පිහිටවා ගන්න. සිහියක් පිහිටවා ගන්නකොට ඒ පිහිටන සිහියේ දක්ෂ වෙනකොට අන්න ටික අර විදිහේ සිහිය සමග ගියපු මනා නුවණක්, ඒ වගේම ඒක මත වෙලා එන හිත තුළ විවේක ස්වභාවයක් මේවා අපි තුළ ඇති වෙනවා. ඒවා ඇති වෙන්නේ ක්‍රමානුකූලව. දැන් පහුගිය දවසක හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ඉන්දියා මේ ස්වාමීන් වහන්සේ අලුතෙන් පැවිදි වෙච්ච වයසක ස්වාමීන් වහන්සේ කෙනෙක්. එතකොට මේ ස්වාමීන් වහන්සේ කාමතාන් සුද්ධ කරන්න ගිහලා ලොකු ආඳුරු ගන්න කියලා ගියා ඉස්සරහා ගිහලා මොනවදෝ ටිකක් කියලා. දැන් ලොකු ස්වාමීන් වහන්සේ කතා කරලා මට බයිනවා බලපන් උඹ උපදෙස් දීලා නැහැ කතා කරලා නැහැ කියලා. උඹ හම්බුනේ නැහැනේ ස්වාමීන් වහන්සේ කියලා. ඊට පස්සේ දවසක ඒ වයසක ආඳුරු කුටියට ආවා. ඉතින් ඇවිල්ලා කො මොකද්ද කරන භාවනාව කොහොමද කරන්නේ කියලා ඇහුවාම මොනවදෝ ටිකක් කියවනවා. ඉන්නවා දෝ ටිකක් කියවනවා අර පොත්වල කෑලි ටිකුත් දාලා. ඉතින් අනේ හරි ලස්සනයි අප්පා ඒවා කතා අහගෙන ඉන්නකොට හොන්දර තේරෙනවා මේ කොහෙදෝ කෑලි කෑලි එකතු කරගත්ත ටිකක් අර දවස පුරාවට එකතු කරලා ලට්ටපට් එකතු කරලා සද්ද බද්ද දාලා අදපු පොත්තු ටිකක් වගේ එකක් ඉතින් කියනවා. ආ මේ භාවනා කරනවා ධාතු ස්වභාව දැනෙනවා අරග දැනෙනවා මේක දැනෙනවා කියලා. ඉතින් ඒ වගේ කෙනෙක් උනත් අන්න කටපාඩම් කරලා යවන්න ඕනේ. ආ මොකද්ද මූල කමඨාන? මූල කමඨාන ගැන කතා කරන්නේ. ඒක දන්නේ නැත්නම් ඔයා භාවනාව දන්නේ නැහැ. ඈ මොකද්ද ඇවිදිනකොට මූල කමඨාන ඒක ගැන කතා කරන්නේ. ඒක දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා දැන් අර වයසක හාමුදුරන් කටපාඩම් කරලා ලියවලා වගේ යවුවා. මොකද අවබෝධ ශක්තිය හරි අඩුයි. කිව්වට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා ගන්නේ නැහැ ඇතුළට. ඉතින් ඒකෙන්ද අර වචනේ නිකන් ලියවලා පාඩම් කරවලා යවුවා. අනිද්දාස එනකොට භාවනා කරනකොට මේ හුස්ම විතරයි අනිත් ඒවා ගැන වැඩක් නෑ අදාල් නෑ ඒක ගන්නකො අපි ඉවර විතරයි ඒක ගන්නකො කියලා එහෙම තමයි කියලා දෙන්න වෙන්නේ සමහර කෙනෙක්ට. ඉතින් පහුවද ඇවිල්ලා ගිරව වගේ කියනවා කමටහන් මූලික කමටහන සක්මන් භාවනාව ඇවිදිනවා කියලා ඕම කියාගෙන කියලා දැන් මූල කමටහන කියලා තමයි පටන් ගත්තේ. තාම මූල කමටහන කියවුන්නේ නෑ. අන්තිමට කියවනා කොහොමාරි ආ පතුලට දැනෙන දැනීම. තේරෙන්නේ නැහැ මේ මූල කමටහන ගාව තමයි පතුලට දැනෙන දැනීම් තියෙන්න ඕනේ කියලා. ඒක තේරෙන්නේ නැහැ කොහොමාරි අර වචන දෙක වාක්‍ය රචනය ඇතුලේ තියෙනවා. මූල කමටහන පරයංග භාවනාව මේ විදිහට වාඩි වෙලා මේ ඇඟ පටල කරගෙන ඕම ඕම කියලා අන්තිමට තියෙනවා ඔස්ම ගැන. මේ කියන්නේ අර වචන ටික පාඩම් කරගෙන ගියපු ටික රචනය ඇතුලේ තියෙනවා. හැබැයි තාම මේ වචනේ ගැළපිලා නැහැ. අර ගිරව දානවා කියන්නේ. ගිරව ඉස්සර ඉස්සර කියන්නේ අර ඇසයින්මන්ට් එහෙම ලියනකොට ඉස්සර කැම්පස් එකේ අර කාගේ හරි ඇසයින්මන්ට් එකක් අරගෙන ලියාගෙන යනවා. අන්තිමට බලනකොට ඌ වැරදිලා තියපු තිතත් අනිත් ඔවුන් ටික කොහොම තියලා. වැරදිලා මේ තිතත් තියලා දෙන්නේ. ඒකත් කියන්න බෑනේ ගාණික ඇල්ලක් කියලා ඒකත් තියලා ලියනවා. ඊට පස්සේ ඇසයින්මන්ට් එකේ ලකුණු දෙන්නාම ඔන්න කියනවා මෙන්න මේ ඇසයින්මන්ට් එකේ තිතක් තියෙනවා. මේ ඇසයින්මන්ට් 10ෙත් ඒ තිතම තියෙනවා. හරි. එතකොට මේ තිතයි ඒ තිත 10 අතර සම්බන්ධය මොකද්ද කියලා අහනවා ඇවිල්ලා දකුණු දෙන්න ගියාම. ඒක තමයි ඔය කැම්පස් වල තියෙන ජෝක් තමයි ඔවා. අර විදියට වැරදිලා තියපු තිතක් බලනකොට. ඉතින් ඒ වගේ තමයි මේකත් කමටහන් වார்த்தාව. මූලික කමටහන මොකද්ද කියලා ඉතින් කටපාඩම් කරවන්න ඕනේ. ඉතින් ඒ වගේ කෙනෙක් උනත්, ඒ වගේ අවබෝධ ශක්තිය අඩු කෙනෙක් උනත් අපි කියනවා කාලයක් තිස්සේ ඔයා අනිත් කතන්දර පඬිතකම් පැත්තකින් තියලා මේ හුස්ම වැටෙන බව දැනගන්න. ඒක මූල කමටහන කරගෙන වාඩි වෙලා ඉන්න. මේ පියවර වදින බව දැනගන්න. ඒක මූල කමටහන කරගෙන ඇවදින්න. වෙන මුකුත් ඕනේ නැහැ. වෙන මුකුත් දැනුම් සම්භාර ඕනේ නැහැ. ඕකම කරන්න 10,000 වාරයක්. ඕකම කරනකොට අන දවසක තේරෙනවා අර විදියට අයෝනිසෝ මනසිකාරයක් දුරු වෙලා යෝනිසෝ මනසිකාරයක් මාතුල ඇති වෙනවා. අර විදියට අසත්පුරුෂ ස්වභාවය දුරු වෙලා සත්පුරුෂ ස්වභාවයක් මාතුල ඇති වෙනවා. ඒක බොහොම පැහැදිලිව දකින්න පුළුවන්. දැන් දවස් කීපයකට කලින් අමුතු සිදුවීමක් දැක්කා. ඒක ඔය නිවුස් වලට වගේ කියපු පොඩි කොටසක්. ඒකේ ඒ චිත්‍රයක් ඇඳිලා එනවා. ඒක නිකන් කතාව දැක්කහමත් ඒ වෙච්ච සිදුවීම ඇහුවහම ඒකේ තියෙන්නේ අයියා කෙනෙක් තමුන්ගේ මල්ලිව ඝාතනය කළා අල් දෙකින් කොටලා. එතකොට කියන්නේ දේපලාවරවුලක් නිසා කියලා. විතර කතාවේ සඳහන් වෙනවා මොකද්ද මේ මල්ලි බැඳපු කෙනෙක් කුඩා දරුවෙක් ඉන්න කෙනෙක් මෙයා ඉස්කෝලේ දරුවව අරගෙන යන්න ත්‍රීවිල් එකේ යන්න සූදානම් වෙද්දී මේ පිටිපස්සෙන් ආපු මේ අයියා මාකරි ආයුධකින් කොටලා අන්න ඝාතනය කළා. ඊට පස්සේ දැන් මරණයක් ඉදර. ඊට පස්සේ අර කොල්ලව අරන් ගිහිල්ලා පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ලා. ඉතින් මේ අවස්ථාවේදී මේ මරණ ගෙදර අවස්ථාවේදී මේ මරණ ගෙදරට සහභාගී වෙන්න මේ වැඩිමහල් සහෝදරයා ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තිනවා ඒ වගේ ස්ථානයකට ආව වෙනවා කියන්නේ තිතා ගන්න බැරි අමුතු තත්ත්වයක්නේ. දැන් අර ඉඳපු ඥාතියෝ ඉඳපු යාළුවෝ ඒ ටිකම තමයි දැන් දුරස් වෙලා තියෙන්නේ. කඩු පොළු අරගෙන තියෙන්නේ. නමුත් මේ තැනට අමුතු පෞර්ෂයකින් මේ මෙතෙන්ට එනවා. ඇවිල්ලා මොකද කරන්නේ අර පොලිසිය දෙන්නෙකුත් වට වෙලා එහෙම එකගෙන ඇවිල්ලා මේ මිනිහ දිහා බලාගෙන මේ තැනැත්තා අහඬා වැළපෙනවා. මේ තමුන්ම ඝාතනය කරපු තමුන්ගේම මල්ලිගේ මිනිය දිහා බලාගෙන තමයි මේ අහඬා වැළපෙන්නේ. තනියෙන් කියවනවා වගේ කියවනවා. උඹ උඹට මම මෙහෙම දෙයක් කරන්න හිතුවේ නෑ. උඹවම තමයි මට දැන් මතක් වෙන්නේ කූඩුවේ ඉන්න තව වෙලාවට කිය. ඕම තනියම තනියම කියවනවා. මල්ලියේ උඹේ ඉනාව මට තාම මතක් වෙනවා කිය. දැන් මේ මරපුම එක කියන්නේ. මරපුම එක කියන්නේ. මේ දැන් එතකොට මොකද්ද මෙයා මේ කියන්නේ? මම මේ පමාදෙට වැටුණා කියලා නේ කියන්නේ. ඊට පස්සේ පසු බිමෙන් අර නෝනා කෑ ගහනවා. උඹ ඇයි මෙහෙම දෙයක් කරේ? බලපන් මමයි දරුවයි අනාථ කරා කියලා. ඔන්න ඒ ගෑණි කෑ ගහනවා. ඊට පස්සේ අම්මා තව විලාපයක් ඒ දරුව දෙන්නම මයෝ කොල්ල දෙන්න ඉන්දිය කියලා. අම්මා තව විලාපයක්. ඉතින් අර මනුස්සයා නැවත නැවත තමුන්ට මේත්තු ගන්නන්න වගේ අර සභාවට ඒත්තු ගන්නන්න වගේ නිකාන් කියවනවා. මේ මම මෙහෙම මේ පමාදෙට වැටුණා. මම මේ විදියට මේ ඉතලා කරපු දෙයක් නෙමෙයි කියලා වගේ කතාවක් කියනවා. නමුත් ඉතින් හොඳට ආයුධයක් අරන් එල කොටලානේ ඕක නිකන් වැරදිලා කෙටිලෑ. ඊට පස්සේ අන්තිමට අර අම්මටත් වැඳලා මේ සමාවයන් අම්මේ කියලා අඬා වැළපිලා අර ගෑණිටත් වැඳලා අනේ යන්න යනවා. ඉතින් හිතාගන්න බෑ අර විදියේ පරිසරයකට ආවා කිව්වහම ඇවිල්ලා තමුන්ගේ ඒ දුක විවෘතව ප්‍රකාශ කරා කිව්වහම ඊට පස්සේ අර වෙච්ච වැරදට සමාවිල්ලුවා කිව්වහම ඉතින් අමුතු කතන්දරයක්. අමුතු කතන්දරයක්. ඉතින් ඒ වගේ සිදුවීමක් දැක්කත් අපිට හිතා ගන්න පුළුවන් මේ වැරදි විදිහට මෙනෙහි කිරීමක් මේ අසිහිය සමග ගියපු මෝඩකමක් අපිව කොච්චරනම් පමාදයට දාන්න පුළුවන්ද ජීවිතයක් විනාශ කරන්න. අර විදියට ජීවිත කාලයටම පසුතැවෙන්න වැඩිදුර නෑ. වැඩිදුර නෑ බොහොම සුළු වෙලාවයි යන්නේ. මොකද හේතුව අන්න රජ කරන්නේ අයෝනිසෝ මනසිකාරයක්. වැරදි විදිහට මෙනෙහි කිරීමක් අසිහියක් අර විදිහේ මෝඩකමක් හිතේ වික්ෂිප්ත බවක් මේ වගේ දෙයක් රජ කරනවා. ඉතින් පස්සේ පසුතැවුණාට පස්සේ අර විදිහට හඬා වැළපුණාට පස්සේ අර විදිහට සමාව ගත්තට අන්න වැඩේ වෙලා ඉවරයි. ඉතින් ඒ වගේ වීඩියෝ එකක කමෙන්ට් වල ගිහිල්ලා බැලුවත් අන්න බනම තමයි තියෙන්නේ. සමහරු කියනවා බලන්න මේ ද්වේෂය කියන එක කොච්චරනම් දරුණු ආයුධයක්ද, මේකෙන් මේ ජීවිත දෙකක් විනාශයි කියලා ওই විදිහට සමහරු බන කියනවා. තව සමහරු කියනවා මේක පුදුම ගැටක් තියෙන කොල්ලෙක් මේ වගේ දැනකට ඇවිල්ලා මෙහෙම කතා මෙහෙම සමාව අරගෙන යන්න පුළුවන් එක කී කිය. තව සමහරු කියනවා ඒකෙත් තියෙන්නේ බනම තමයි. ඉතින් ওই විදිහේ සිදුවීමක් අපිට දැක්කොත් තේරුම් ගන්න පුළුවන් මේ අයෝනිසෝ මනසිකාරයක් කියන දෙයක් කොහොමද පිරිහීම සඳහාම හේතු වෙන්නේ. පිරිහීම පිණිසම පවතින්නේ. ඒ වගේ දෙයකට අහු වෙලා ඒ වගේ දෙයකට මුලා වෙලා අන්න පස්සේ දවසක හැඬුවට වැළපුණාට පසුතැවුණාට වැඩක් නැහැ. වැඩක් නැහැ. මොකද හේතුව පමා වැඩි. කියන්නේ පමා වැඩි ඔබ පමා වැඩි කියලා. පමා වැඩි ඉතින් මොකද කරන්නේ නේ? නෑ කරන් දෙයක් නැහැ. ඉතින් එන්නේ හැම කතන්දරයක් මේ තුල තියෙනවා. අන්න ඒක නිසා මේ ජීවිතයක් පවා විනාශ වෙන්න වරදින්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ඒ වගේ අනතුරක් අපි ඉන්නවා නම් වැඩි වැඩියෙන් උනන්දු වෙන්න ඕනේ. වැඩි වැඩියෙන් තමන් තුළ ශක්තියක් ඇති කර ගන්න ඕනේ. මොකක් සඳහාද? මේ විදියට සිහියක් සිහිය සමග ගියපු මන නුවණක් මේ විදිහේ හිතේ විවේක බවක් මේ වගේ සංසුන් බවක් ඒ වගේ දෙයක් ඇති කර ගන්න. ඒ වගේ දෙයක් පුහුණු කර ගන්න. ඒක පුහුණු කරනකොට කරනකොට තේරෙනවා අන්න ටික 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 අන්න අර සුනකාවලෝකනයක් වගේ තිබුණ ක්‍රියාවලිය දුරු වෙලා සිංහාවලෝකනයක් වගේ දෙයක් අපි තුල මතුවෙලා එනවා. ඒක සඳහා එච්චර ලොකු කාලයක් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් මට මගේ තියෙන අත්දැකීමට අනුව හොඳටම පැහැදිලි ඔය මේ අලුතෙන් එන මිනිස්සු. අලුතෙන් එන මිනිස්සු කිසිම දෙයක් කරලා නැති නොදන්න මිනිස්සු සතිය හමාර කරනකොට අන්න අමුතු වෙනසක්. ඒ තැනැත්තගේ කතා ශෛලියේ, ඒ තැනැත්තගේ රචනා ශිල්පේ සියල්ල වෙනස් වෙනවා. මේක බොහොම පැහැදිලිව දකින්න පුළුවන්. අන්න කොහොමද මේ අයෝනිසෝ මනසිකාරය දුර වෙලා අයෝනිසෝ මනසිකාරයක් ඇති වෙන්නේ? දැන් කාලෙකට කලින් කොල්ලෙක් ආවා ඒ රාජ්‍ය සේවකයෙක් එක. රාජ්‍ය සේවකයෙක් කැම්පස් එකකද කොහෙද මේ අනද්දින කාර්ය මණ්ඩලයේ වැඩ කරනවා කියලා ඔහොම තමයි කිව්වේ. උතර මෙයා කියනවා මේ විදියට එක එක විස්තර ගොඩාක් කිව්වා. ඉතින් මේ එක එක ඒවා කියලා අහනවා මේ මේ රාගේ තියෙනවනේ ස්වාමීන් වහන්සේ, හරියට මට රාගේ තියෙනවා. මේ රාගේ කියන එක දුරු කරන්නේ කොහොමද කියලා තමයි ඔය වැඩේ පටන් ගත්ත හම්බ වෙච්ච දවසේම ඇහුවේ. ඉතරම් කෝ රාගේ කියන එකකින් දුරු කරන්න ඉතින් පොඩ්ඩක් බලමුකෝ, ඒක එච්චරම හදිස්සි වෙන්න එපා. මේක ටිකක් බර වැඩි ප්‍රශ්න. ඒ වෙනුවට මේ හුස්මක් තියෙනවා වැටෙනවද බලන්න, පියවර දැනෙනවද බලන්න, ඒක ගැන කතා කරන්නකෝ. ඒ විදිහට කියලා මෙයාට යම්කිසි උපදෙස් ටිකක් දුන්නා. සතියක් හමාරක් වගේ ඉඳී. ඉතින් ඔහොම දවස් කීපයක් කරගෙන කරගෙන ගිහිල්ලා ටික ටික මේ හුස්මට අවධානයක්, පියවර වලට අවධානයක් මේ විදිහට අරගෙන කරගෙන යන්න පුළුවන් හැකියාවක් දිනු කරගත්තා. එහෙම දිනු කරගෙන ඔන්න කාලයක් යනකොට මෙයාම ඇවිල්ලා කියනවා. අනේ සිහිය සමග ගියපු මනා නුවණක් සහ මේ හිතේ සංසුන් බවක් විවේකයක් මතුවලා එන ආකාරය මම මේ පෙන්නන්නේ. මෙයාම ඇවිල්ලා කියනවා අන්න සතියකට හැම විතර පස්සේ මේ හුස්ම බලාගෙන ඉන්න අතරේ මට දැනෙනවා මේ රාග සිතුවිලි එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ යම් කිසි දෙයක් කියාගන්න, යම් කිසි කතාවක් ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නවා. උත්සාහ ගතන මොකද ආපහු ටිකකින් ඒක දුර වෙලා ගිහිල්ලා නැවතත් හුස්මට එනවා. පියවර දැනෙන අතරේ මේ විදිහේ රූප මැවිලා එනවා. ඒවා ඔස්සේ ඇදීගෙන යනවා. ආපහු ටිකකින් අන්න ඒ පියවර දැනීම නැවතත් මට දැනෙනවා. මෙන්න මේ විදිහට මේ දේවල් මට නොකියාම ඇවිල්ලා වැඩගෙන මට නොකියාම පිට වෙලා යනවා කියලා මෙයා තමුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරනවා. ඉතින් එහෙම කිව්වට පස්සේ මම ඇහුවා, ආ දැන් අර පළවෙනි දවසේ කිව්වා අහපු ප්‍රශ්නේ තියෙනවනේ, ඒකත් එක්ක ඕක ගැලපෙන්නේ කොහොමද? අන්න දැන් මෑන් ගාවම උත්තරේ තියෙනවනේ. මෑන් ගාවම උත්තරේ තියෙනවා. මිනිහම කියනවා මේ රාග සිතුවිලි මේ විදිහට මගේ උදව්වක් උපකාරයක් නැතුවම ඇවිල්ලා මට නොකියාම ඇවිල්ලා මගේ අවසරයක් නැතුවම ආවා පිට වෙලා යනවා. මම නැවතත් හුස්මට එනවා, මම නැවතත් පියවරවලට එනවා. අන්න ඒ හැකියාව තමයි අවශ්‍ය වෙන්නේ. ඒ හැකියාවන් අයෝනිසෝ මනසිකාරය දුරු වෙලා යෝනිසෝ මනසිකාරයක් අර විදියට අසිහිය දුරු වෙලා සිහියක්, ඒ සමග ගියපු මෝඩකම දුරු වෙලා නුවණක්, අන්න හිත තුළ තියෙන වික්ෂිප්ත භාවය දුරු වෙලා විවේක හිතක් මතුවලා එන්නේ කොහොමද කියලා දකින්න පුළුවන්. රාගය නැති වෙනවා කියන එක නෙමෙයි ඔතන තියෙන ප්‍රශ්නේ. ඒනට රාගය තියෙනවා. රාගය තියුණාට මොකද අර කලින් තරම් සොලිඩ් නෑ, කලින් තරම් ඝන බාල විදියට නෑ. කලින් කෑලි කපන්න පුළුවන් ගන්න තියුණානේ, දැන් තාමත් තියෙනවා, හැබැයි නිකන් දුමාරේ වගේ කෑලි කපන්න, අහුවෙන්න, අල්ලන්න හැකියාවක් නෑ. අන්න ඒ විදිහේ වෙනසක් තමයි අපි තුල සිද්ධ වෙන්නේ. ඒක ක්‍රමානුකූල වෙනසක්, ටිකෙන් ටික තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. අපිට පැහැදිලිව දකින්න පුළුවන් අන්න මගේ නැත්තම් මම ලෝකේ අත්දකින්න විදිය, මගේ චරිත ස්වභාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඕකට හොඳ උදාහරණයක් පහුගිය දවසක මතක, දැන් ඉස්සර වැඩ කරන කාලේ දැන් සරප්පු සපත්තු සහිතවනේ, මම පොඩි කාලේ ඉඳලා සරප්පු සපත්තු නැතුව අර කකුලේ අර දිය මිචෝ කාලා කකුලේ පතුල පුරාවට හිල් ඒ සරප්පු නැතුව එහෙම ගිහිල්ලා. ඉතින් අපේ ගෙවල් ළඟ අක්ක කෙනෙක් ඉඳියන් ඥාති අක්ක කෙනෙක්, මේ අක්කාම ආවේ ඉතින් සබ්බේ කරන්න හදනවා. ඒ සරප්පු දාගෙන යන්න ඕනේ ওই කකුලේ දිය මිචෝ කාලා කියලා. ඕමෝම ඉතින් කොහොම හරි ඉතින් පස්සේ කාලෙක සරප්පු දාලා සපත්තු දාලා යන්න පුරුදු වුණානි. ඊට පස්සේ ආපහු ඇවිල්ලා මේ පැවිදි වෙලා ඇවිල්ලා මේ පොළොවට බැස්සානි. පොළොවට බැස්සාම ඉස්සර මේ නිස්සරණයට ආපු කාලේ බිම ඇවිදින්න බෑ. අර පොඩි පොඩි ගෙඩි වගේ ಜಾති වැටෙනවා ඒ පාරට. ඒවැයි කටු තියෙනවා. ඉතින් ඒ කටු එහෙම නිකන් ඇනෙන කටුත් නෙමෙයි. අර හැබැයි දෙපතුල් සියුම් නම් ඇනෙනවා. ඉතින් මේකේ බුවක් වගේ වුණාම දවසක් හමාරක් ඕක ඔස්සේ දඟලගෙන ඉන්න ඕනේ. ඒ බුව යන්නෙත් නැහැ. ඉතින් කොහොම හරි ඔහොම බිමට බැස්ස නිසාම අන්න දැන් සරපු නැතුව ඕන දිහාවක යන්න පුළුවන්. මේ කැලේ ඔය පවා යන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. ඒකට පතුල හුරු වෙලා. ඉතින් ওই විදිහට පහුගිය දවසක මොකද්දෝ කොළඹ මොකක් හරි වැඩකට තැනකට යන්න වුණා. ඉතින් ඊට පස්සේ මේ එහෙ යන්න ඉඳම මොනේ කියලා සරප්පු දෙක දාගෙන ගියාට මොකද දානශාලාව ගාවේදී දානේවල දාන්න තැන සරප්පු දෙක තියලා දානශාලාව ඇතුළට ගියා. ආපහු ඉතුරු ටික සරප්පු නැතුව ගිහිල්ලා කොළඹ ගිහිල්ලා බලනකොට සරප්පු දෙක මතක් වුණේ. ඒ කියන්නේ සරප්පු දෙක තාම නිස්සාරණේ. මොකද හේතුව අර ප්‍රෝග්‍රෑම් එකෙන් සරප්පු දෙක මැකිලා ගිහිල්ලා. දැන් සරප්පු කියන එක ප්‍රෝග්‍රෑම් එකේ නැහැ. ඒ වෙනුවට අන්න නිර්වත් පතුල තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි වැඩේ. ඒ විදිහේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් වෙනවනේ. අන්නේ වෙනස බලන්න ඉස්සර සෙරප්පු සපත්තු නැතුව යන්න බැරි කෙනෙක් දැන් සෙරප්පු සපත්තු අමතක වෙන්නේ කොහොමද? අන්න නැවත නැවත කරන ලද පුහුණුවක ප්‍රතිඵලයක් විදිහට. අන්න ඔය වගේම වෙනසක් තමයි මේ අපේ හිත තුලත් වෙන්නේ. මේ කලින් මේක බොහොම ස්ථීර විදිහට ඝන බාල විදිහට දැනුණා. රාගේ කියන එක ආයි කෑලි කපලා කන්න පුළුවන්. ඒකේ 아무තු සූස්තියකුත් තියෙනවා. ඈ ඔය පරයන්ගේම කම්මැලි ඉලාවක රාගේ පොඩ්ඩක් ඇදලා දැම්මහම ඔන්න පත් වෙලා යනවා. අර භූමි තෙල් එකකට ගිනි කූරක් වගේ බොක් ගාලා පත් වෙලා ඔන්න ඇවිලීගෙන යනවා. ඇවිලීගෙන යනවා. ඒකත් 아무තු සූස්තියකුත් තියෙනවා. ඒක කකා කකා ඕජසයක් ගැනීමක් වගේ දෙකුත් තියෙනවා. නමුත් මොකද වෙන්නේ? යන කාලයක් යනකොට අර සෙරප්පු අමතක වෙලා ගියා වගේ අරක තියෙනවා. තියුණාට මොකද ඒක ප්‍රෝග්‍රෑම් එකේ පොඩ්ඩක් අවුට් ගිහිල්ලා තියෙන්නේ. අර කලින් වගේ ඝන බාල විදියට කෑලි කපන්න පුළුවන් විදියට අල්ලන්න බෑ. හැබැයි තාමත් තියෙනවා. දුමාරයක් වගේ එකක් තියෙනවා. අර නිකන් දුමාරය අලලා දාන්න බෑ වගේ ස්වභාවයක් තියෙනවා. අර ඕජස නැතුව ගිහිල්ලා අර ඝන බාල ගතියත් එක්කව. ඉතින් එන්නේ විදිහේ වෙනසක්, එන්නේ විදිහේ පරිවර්තනයක් අපි තුල දකින්න පුළුවන්. කලින් මේ වගේ දේවල් අගය කරමින් කල් ගෙව්වා. තව දුරටත් ඒ වගේ වෙන්නේ නැහැ. කලින් මේවට ලොකු වටිනකමක් දීලා කල් ගෙව්වා. දැන් වටිනකමක් දෙන්න ඕනුණත් දෙන්න බෑ. ඒකනේ වැඩේ කියන්නේ. ඒක තමයි ලොකුම හිතමාරු. වටිනකමක් දෙන්න ඕනේ. හැබැයි දෙන්න බෑනේ. දෙන්න බෑ. මොකද කලින් තරම් අර විදිහට ඝන බාල විදිහට අර කෑලි කපන්න පුළුවන් ගන්නට නැහැ. අන්න මොකද උනේ? මේ කරන පුහුණුවක ප්‍රතිඵලයක්. නැවත නැවත දරන උත්සාහයක ප්‍රතිඵලයක්. අර විදිහට පේනවා මේ දේවල් වල තියෙන වටිනකම් වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්නෙම අර අයෝනිසෝ මනසිකාරයක් වෙනුවට යෝනිසෝ මනසිකාරයක්. අර පිරිහෙන ධර්මයක් වෙනුවට අභිවෘද්ධිය සඳහා පිරිහෙන ධර්මයක්. අපි තුල ටිකෙන් ටික වර්ධනය වීම නිසා. ඒ වගේ එකක් වර්ධනය වෙනකොට පැහැදිලිව සමතානුන්ටම දකින්න පුළුවනි මේ හිත තුල තියෙන විවේකයක් වර්ධනය වෙන්නේ කොහොමද? සිහියක් වර්ධනය වෙන්නේ කොහොමද? මේ විදිහට සිහිය සමග ගියපු මනා නුවණක් වර්ධනය වෙන්නේ කොහොමද කියලා දැක ගන්න පුළුවන්. මේක පැහැදිලිව දකින්න පුළුවන්. දැන් ඊයේද දවසේද කොහෙද කෙනෙක් තමගේ භාවනා අත්දැකීමක් ඉදිරිපත් කරනවා. අන සඳහන් කරනවා මේ රාත්‍රී වේලාවක පවුලේ පිරිසකුත් එක්ක රාත්‍රී ආහාරය අරගෙන එතන එහා පැත්තේ මුහුදු වෙරළක ඒ මුහුදු වෙරළේ වැල්ලේ දිගා වෙලා අන්න අහස දිහා බලා ඉඳියලු. එතන අහසේ තරු තියනවලු. ඉතින් ওই විදිහේ බැල්මක් හෙලාගෙන ඉන්දියා කියලා කියනවා. ඉතින් ඒ වගේ වෙල බැල්මක් හෙලන්න පුළුවන් විවේකයක් තියනවා කියන්නේ ඒක වෙනම ජයග්‍රහණයක්. සාමාන්‍ය අපිට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැනේ. රාත්‍රි කෑම ගත්තොත් අනන කාලන කෑවන යයයයයය කියලා නේ එළියට බහින්. නෑ ඒ වෙනුවට පොඩ්ඩක් මූදු වෙරළේ ගිහිල්ලා දිගා වෙලා අහස දිහා බලා ඉන්න පුළුවන් කියන්නේ හිතා ගන්න බැරි ජයග්‍රහණයක්. සුදු වෙලාවක් නමුත් අන ඒ විදිහ ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒ වගේ අහස දිහා බලා ඉන්නකොට කියනවා මේ අභ්‍යවකාශේ ගිලිලා මේ අහස දිහා ගිලිලා බලා ඉන්නකොට අමුතු හැඟීමක් මතුවෙලා එන්නේ. මොකද අර අර මේ විශ්වය කියන දේ මම කොච්චර පොඩි අංශු මාත්‍ර දෙයක්ද කියලා දැක ගන්න පුළුවන්. එක්තරා විදිහක ඔය කියනවා නිකන් අහස දිහා තරු දිහා බලා ඉන්න රැට. එතකොට තේරෙනවා මේ මහා පද්ධතියක් මේක. මහා පද්ධතියක්. මේ ඔක්කොම කරගෙන්නේ මගේ වටේ නෙමෙයි කියලා පොඩි හැඟීමක්. මේ විශ්වයට සාපේක්ෂව මම කියන්නේ කොච්චර කුඩා දෙයක්ද අල්ප දෙයක්ද. අර නිකන් අර දූවිල්ලකටවත් තරංවත් වටිනාකමක් නැහැ. එහෙම නැත්නම් පඩයක් තරංවත් වටිනාකමක් නැහැ. ඒක තේරෙනවා අර විදියට මහා අභ්‍යවකාශයක් දිහා බලා ඉන්නකොට, ඒ ග්‍රහ වස්තු දිහා බලනකොට, තරු දිහා බලනකොට තේරෙනවා මේක කොච්චර නම් කොයිසා විශාල දෙයක්ද. මේක මේ මම කියන කූඤ්ඤය අපි හදාගත්තට මේ මම වටේ මේක කැරකෙනවා කියලා හිතුවට, මේ මම තමයි මේ විශ්වයේ කේන්ද්‍රය කියලා හිතා ඉඳියට එහෙමම නැති පාටයි. ඒ වෙනකොට මහා ආකාශ වස්තු ප්‍රමාණයක් ඈත අනන්ත ප්‍රමාණයක් පුරාවට විහිදිලා තියෙනවා. අන්න ඒ විහිදීම දකිනවා නම් මේ මමංකාරය කියන එක පොඩ්ඩක් දුරු වෙලා අන්න යන්නත් ඉඩ තියෙනවා. කෙසේ නමුත් මේ තැනැත්තා කියනවා මෙන්න මේ විදිහට ගිලිලා මේ අහස දිහා බලා ඉන්නකොට අමුතු විවේකයක් සැනසීමක් මේ හිත තුළ මතුවෙලා. එහෙම ටිකක් වෙලා ඉන්නකොට ඔන්න එකපාරට තරුවක් දිලිසුණා. ඒ තරුවට අවධානය ගියා. ඊට පස්සේ සැටලයිට් ගැනත් මම යම් යම් මේ ස්ටඩීස් කරලා තියෙනවා. මම ඉතින් සැටලයිට් ගැන කතන්දරයක්, ඊලාන් මස්ක් ගැන කතන්දරයක්, මේවා ටිකක් ගැලපිලා ඔන්න කතන්දරයක් ගෙතිගෙන ගෙතිගෙන ආවා. අර විවේකය නැති වෙලා ගියා කියලා මෙයා තමුන්ගේ අත්දැකීමක් ඉදිරිපත් කරනවා. ඇත්තටමයි හිත තුළ වෙන්නෙත් ඔය වගේ දෙයක්. අර අභ්‍යවකාශය වගේ අන්න ගැඹුරු ස්වභාවයක් අපි තුළ තියෙනවා. දැනටමත් තියෙනවා. ඒකයි වැඩේ. දැනටමත් තියෙනවා. මේක ආයේ අලුතෙන් ගන්න දෙයක් නෑ. නමුත් මොකද වෙලා තියෙන්නේ? අපි ඒ ගැඹුරු අත්දැකලා නෑනේ. අපි හිතන්නේ මේ තරුවල තමයි වටිනාකම තියෙන්නේ. ඔන්න තරුවක් දිලිසුණ ගමන් අන්න තරුවක් මේක චන්ද්‍රිකාවද දන්නේ නැහැ. මේක මේ ඊලාන් මස් යවපු එකද දන්නේ නැහැ කියලා ඔන්න කතන්දරයක් යතිගෙන එනවා. අන්න ඒකට අහු වෙලා ඒක ඔස්සේ මුලාවක් මතුවෙලා එනවා. නමුත් අන්න අපි මේ නැවත නැවත සිහියක් පුරුදු කරනකොට ටික ටික අපිට අර තරු අතර තියෙන අවකාශය පේන්න පටන් ගන්නවා. මේ සද්ද හතර තියෙන හිස් තැන පේන්න පටන් ගන්නවා. ඒ අවකාශය කොච්චර විභවයක් සහිතයිද, කොච්චර ඉඩකඩක් සහිතයිද, අර තරු කියන්නේ කොච්චර අල්ප ප්‍රමාණයක්ද, ඊළඟට මේ සද්ද අතර තියෙන හිස් තැන නිහඬ බව කොච්චර ඉඩකඩක් සහිතද, කොච්චර අපසරියක් සහිතද, මේ සද්ද කියන්නේ කොච්චර අල්ප ප්‍රමාණයක්ද කියලා දැක ගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන කලබල ගති, ඊට පස්සේ තියෙන සංසුන් බව, මේ ඊට ඇවිස්සෙච්ච ගති, ඊට පස්සේ තියෙන සංසුන් බව, මේ පිරිස් අතරේ තියෙන හිස් තැන, ඔන්න ඔය විදිහට ටික ටික මේ හිත තුළ තියෙන බැල්ම වෙනස් වෙනවා. වෙනදා කියන්නේ වෙනදා අපි අවධානය ගන්න මේ තරු ටික. මෙතන තරුවක් තියෙනවා, අතන තරුවක් තියෙනවා, මෙන්න තරු රටා, අර මේ වුච්චික, මේක කිකි ඔන්න ඉදිරිපත් කරනවා. නමුත් අන්න ටික ටික මේ අවකාශය, මේ තරු අතර තියෙන ඉඩකඩ දකින්න ගත්තොත් අන්න ඒක අර විදිහට අපරිමිත ස්වභාවයක් සහිතයි, අතුල නැති මහා ගැඹුරු අගහදයක් වගේ ස්වභාවයක් ඒ තුල තියෙනවා. අන්න ඒ ස්වභාවය අඳුන ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒක අපි වර කිව්වා වගේ දේවියොන්ට ලං කරන සුළුයි. අන්න ඒක අපේ හිත් නිවන සුළුයි. ඇත්තරම දැනටත් ඒක නිසා තමයි ඔහොම යැපිලා ඉන්නේ. ඔය ගැඹුරු සිහින රහිත නිින්දක් කියන්නේ මොකද්ද? ඔන්න ඒ අවකාශයේ ගිලියාමක්. ඔය තරු අතර තියෙන හිස්තැනේ ගිලියාමක්, තරු අතර තියෙන අවකාශයේ ගිලියාමක්, සද්ද අතරේ තියෙන නිහඬ භවයේ ගිලියාමක්. අන්න ඒක අපි දන්නේත් නැහැ. නමුත් රාත්‍රියට ඒකට බැසගෙන ඒ තියෙන ශක්තිය උරාගෙන නැවත පවවදාට ඔන්න තරුවක් දිලිසෙනවා කියන්නේ මොකද්ද? නැගී හිටිනවා. අවදි වෙනවා. අන්න අවදාමකකට එකකට අරමුණකට අවධානේ යනවා. ඔන්න උදේ ඇහැරුණා කියලා අපි කියනවා. අර සද්දෙට ඇහැරුණේ කියලා කියනවා. මේ හිතවිල්ලට ඇහැරුණේ කියලා කියනවා. රාගේ මතුවෙලා උදේ පාන්දර කූඩාරමක් ගහගෙන ඉඳියා කියලා කියනවා. ඉතින් ඔන්න ඔය විදිහේ නොයිකුත් දේවල් දැක ගන්න පුළුවන්. අන්න අර හිස්තැනේ ඉඳලා අර අවකාශේ ඉඳලා නැවතත් අන්න ආකාශ වස්තුවකට අවධානය ගියා. ඒක ඔස්සේ කතන්දරයක් ගෙතිගෙන ගියා. නමුත් අපේ අර නියම විභවය තියෙන්නේ අර හිස්තැන ඇතුලේ, අර ඉඩකඩ ඇතුලේ. ඒක නැති වුණොත් ඔන්න දන්නේම නැතුව පිස්සු ඇදිලා තමයි නතර වෙන්නේ. ඒකනේ ඔය නිින්ද හැම දවස් කීපයක් එක දිගට නිදි ගන්න බැරි වුණොත් අන්න මොකද වෙන්නේ? පිස්සු ඇදලා නතර වෙනවා. පිස්සු ඇදලා නතර වෙනවා. ඒක අපිව නිවන සුළුයි මේ නිින්ද කියන දේ. ගැඹුරු සිහින රහිත නිින්දක් කියන්නේ නිවන වගේ තමයි. දැනටම ඒක අපි ළඟ තියෙනවා. නමුත් අපි දන්නේ නැහෙනි. දන්නේ නැහැ. දැන ගැනීමම තමයි අවශ්‍ය වෙන්නේ. අන්න මේ ස්වභාවය මම දැනටම මගේ ළඟ තියෙනවා. උපදිනකොටම නිවන් දැකලා කියන දේ දැන හඳුන ගන්නකන් තමයි මේ ගමන තියෙන්නේ. ඉතින් එන්නේ දැන හඳුන ගැනීම ටික ටික කරන්න පුළුවන්. කරන්නේ කොහොමද? අන්න ටිකෙන් ටික ටිකෙන් ටික මේ විදියට හුරු කරනකොට අන්න අර සද්ද අතරේ තියෙන හිස්තැන පේන්න පටන් ගන්නවා. නිහඬ බව. අර විදියට තරු අතරේ තියෙන අවකාශය පේන්න පටන් ගන්නවා. මේ හිතවිලි අතරේ තියෙන හිඩස පේන්න පටන් ගන්නවා. ඔන්න ඔය බැල්ම තමයි ටික ටික දියුණු වෙලා එන්නේ. ඒකම තමයි අර අයෝනිසෝ මනසිකාරයට එරෙහි වෙන යෝනිසෝ මනසිකාරයක්. මුලට යොමුව බැල්මක් වගේ දෙයක් බවට පත් වෙන්නේ. ඉතින් ඒක ටිකෙන් ටික වර්ධනය කර ගන්න ඕනේ. කරන්න කරන්න තේරෙනවා අර විදියට සද්ද අතරේ හිස් තැනට තමයි වැඩි අවධානය යන්නේ. සද්ද අතරේ හිස්තැනට, අර හිතවිලි අතරේ හිස්තැනට, මේ මේ අභ්‍යවකාශයේ පේන්න පටන් ගන්නවා තරු අතර. මේ විදිහ අවධානයක් ටිකෙන් ටික මේතනත තුල මතුවෙලා එනවා. ඒක මතුවෙන්න මතුවෙන්න අන්න තරුවල තියෙන වටිනකම හරි අල්පයි. අර විදිහට සද්දවල තියෙන වටිනකම හරි අල්පයි. මොකද ඒකට සාපේක්ෂව අර හිස්තැන අනන්ත ප්‍රමාණයක් විශාලයි, නිහඬ බව අනන්ත ප්‍රමාණයක් විශාලයි. අන්න ඒකම තමයි අපිට සැනසීමට හේතු වෙන්නේ. එහෙම නැත්නම් වචනයක් කාගේ හරි ඉතිරි දෙන වචනයක් කිව්වොත් ආයි අතාරින්න බෑනේ. අම්මෝ මෙහෙම දෙයක් කිව්වනේ මට කියලා හුස්සුසුම් සලනවා, අඬනවා, කඳුළු වගුරෝනවා. මටමනේ කිව්වේ බලන්නකො ඇයි මටම මේ වගේ දේවල් කියන්නේ කියලා ලොකු ප්‍රශ්න ගැටලුව. මොකද අර අර වචනවලටනේ වටිනකම් දීලා තියෙන්නේ, වචනවලටනේ වටිනකම් දීලා තියෙන්නේ. කෙනෙක්ගේ පිළිබඳ තියෙන අපි කියමු හැඟීම වගේ දේ වචනෙට හරවන්න පුළුවන්ද? වචනෙට හරවන්න බෑ. මේක කොහොම ගුවත් වැරදි. මොකද හේතුව අන්න එක්කෝ තරහෙන් කතා කරනවා, එක්කෝ ප්‍රේමෙන් කතා කරනවා. ඒක නෙමෙයි නියමාකාර හැඟීම. නමුත් අපි වචන අල්ලගත්තොත්, වචනේ ඔස්සේ මුලා වුණොත් අන්න මොකද වෙන්නේ? වචනෙට අනුව හඳන්න වැළපෙන්න වෙනවා, වචනෙට අනුව හිනා වෙන්න වෙනවා. මේම මටම කිව්වනේ කියලා කොන්න කතන්දර කියන්න වෙනවා. නමුත් ඇත්තටම අන්න අපි නැවත නැවත යොමු වෙලා බැලුවොත් අපිට දැක ගන්න පුළුවන් මේ වචන අතර තියෙන නිහඬ බව. ඒ නිහඬ බව අඳුනන කෙනෙක්ට අන්න වෙන කෙනෙක්ව අඳුනන්න වචන ඕනේ නැහැ. වචන වලට එහා ගියපු විදියකින් ඒ කෙනාව අඳුන ගන්න, ඒ කෙනාව දැනගන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ ශක්තිය ගැන තමයි කතා කරන්නේ. ඒ හැකියාව වෙන මොකුත් නෙමෙයි, අර විදියට මෝඩකමක් වෙනුවට නුවණක්, සිහියක් වෙනුවට සිහියක්, මේ විදියට හිත තුළ වික්ෂිප්ත භාවයක් වෙනුවට තැම්පත් භාවයක්. අන්න ඒ විදිහේ දෙයක් වැඩි වැඩියෙන් දියුණු කරගන්න. ඒ විදිහේ දියුණු කරන ධර්මතාවය තමයි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන දේ. ඒ දේ අපි ළඟ තියෙනවා නම් පිරිහීම සඳහා පවතින්නේ නැහැ. දියුණුවක් අභිවෘද්ධියක් සඳහා තමයි මේ දේ හේතු වෙන්නේ. පියවැණියෝ දියුණුවක් අභිවෘද්ධියක් සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොම පින් ස්වාමීන් වහන්සේ අපිට සතිමත් වීමේ වැදගත්කම, එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය දක්වා අපි සතිමත් වීම දියුණු කරගන්නේ කොහොමද කියලා අපට පහදා දීම ගැන වහන්සේට මහත් පිං. මේ සතිමත් වීමෙන් අපට කොහොමද අපි පිරිහීම අපි වළක්වා ගන්නේ, විවිධ විදිහට අපේ පිරිහීම සිදු වෙනවා, ඒවා අපි වළක්වා ගන්න අපි සතිමත් වීම දියුණු කර ගැනීම කළ හැකි බව ඔබ වහන්සේ පහදා දුන්නා. මේ සතිමත් වීම හරියට සත්පුරුෂයෙක් ආශ්‍රය කරනවාක් මෙන් කියලා ඔබ වහන්සේ කිව්වා. එතකොට ඒ සෝවල් වීමේ අංග කියන මේ සත්පුරුෂ ආශ්‍රය, යෝනිසෝ මනසිකාරය ආදී සියල්ල මේ විදිහට අපට ළඟා කරගන්න පුළුවන් සතිමත් වීමෙන්. ඒ වගේම මේ සතිමත් වීම කියන්නේ වර්තමානයේ සිත පිහිටුවා ගැනීම. ඒ වර්තමානයේ සිත පිහිටුවා ගැනීම දෙවියන්ට ලංවීමක් වගේ මෙන් ඔබ වහන්සේ අපට පහදලා දුන්නා. මේ හුස්ම වෙත සිත පිහිටුවා ගැනීමත්, ඇවිදින විට පියවරේ සිත පිහිටුවා ගැනීමත් මේ වර්තමානයේ අපව ජීවත් කරවීම බව වැඩිදුරටත් සඳහන් කළා. අපට මේ දේශනාව නැවත අහන්න පුළුවන් ඉස්සරණ වනේ වෙබ්සයිට් එකෙත්, ඒ වගේම YouTube links වලිනුත්. ඉතින් ඒට නැවත සවන් දෙන්න කියලා මම ඔබ සමගින් ඉල්ලා සිටිනවා. මම දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මේ ස්වාමීන් වහන්සේ විසින් අප වෙත ලබා දුන්නා මේ උපදෙස් මාලාවක්. ඒ උපයෝගී කරගෙන සකස් කරන ලද උපදෙස් පත්‍රිකාවක් තමයි මේ දැන් ස්ක්‍රීන් එකේ තියෙන්නේ. ඒ සඳහා පළමුවෙන්ම තියෙනවා ලින්ක්ස් දෙකක් දීලා තියෙනවා. සතිමත් ඇවිදීම කරන අන්දම, සතිමත් හිඳ ගැනීම කරන අන්දමත් ගැන වීඩියෝ ලින්ක්ස් දෙකක් දීලා තියෙනවා. ඊළඟට කියනවා ඔය පුහුණු ඔබ ක්‍රමයෙන්, ඔබ ආධුනිකයෙක් නම් ක්‍රමයෙන් සුළු වේලාවකින් පටන්ගෙන ඒ පැයක් පමණ වෙනතුරු දික්කර ගන්න, ඒ කියන්නේ සතිමත් ඇවිදීම පැයක්, සතිමත් හිඳ ගැනීම පැයක්, ඒ අනුව මුළු පැය දෙකක් පමණ වෙනතුරුවත් සම්පූර්ණ කරන්න කියලා උන්වහන්සේ මේ උපදෙස් දීලා තියෙන්නේ. ඊට පස්සේ අත්දැකීම ලියන්න, අත්දැකීමේ ලියන ආකාරය පිළිබඳ මේ උපදෙස් පත්‍රිකාවක් මම චැට් එකේ, චැට් සෙක්ෂන් එකේ ඇමුණුවා. ඒක බලලා ඒ අනුව ඒ උපදෙස් ලියන්න කියලා මම ආරාධනා කරනවා. මේ මෙහෙම ලියන අත්දැකීම අප වෙත එවන්න මේ Google ෆෝර්මය උපයෝගී කරගන්න, එහෙමත් නැත්නම් ඊමේල් ලිපිනයටත් අප වෙත එවන්න පුළුවන්. මේ අනුව ඔබට ලබා දෙන මේ උපදෙස් අනුව මේ දිනපතා සතිමත් වන්න, මේ Zoom තාක්ෂණය හරහා අප සමග සෑම ඉරිදාම සම්බන්ධ වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පෙරවරු 7ටත්, මෙල්බන් වෙලාවෙන් පෙරවරු 12:30ටත්, නිව්සීලන්ත වෙලාවෙන් 5:30ටත් අප සමග සම්බන්ධ වෙන්න මේ Zoom link එක දීලා තියෙනවා. ඒ වගේම එහෙම නැත්නම් රැස්වීමක් නිසා මුරපදය දීලා තියෙනවා ඒ පත්‍රිකාවේ. ඒ එපමණයි ඒ ගැන සඳහන් කරන්න තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කිරීම. මං හිතන්නේ මේ දාම අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේටම තමයි මං හිතන්නේ ඔබ මේ වාර්තාවන් වලට පිළිතුරු දෙන්න වෙන්නේ. ඉතින් මේ ඉන්ද්‍ර ආරියරත්න මහත්මයට මං ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ වෙත ඒ වාර්තා ඉදිරිපත් කරන්න කියලා.
බොහොමත්ම පින් පද්මක්. අවසරයි ස්වාමීන් වහන්ස, වාර්තා තුනක් ලැබී තියෙනවා, එය ඉදිරිපත් කිරීමට අවසරද?
ඔව් ගුත්තහාමුදුරු නෑ වගේද තාම?
නෑ ස්වාමීන් වහන්ස, සම්බන්ධ වෙලා නෑ වගේ. ස්වාමීන් වහන්සේට මේ ඊමේල් හම් වෙන්නේ නෑනේ ඒකයි.
හම් වෙලා තිබුණා මම හිතන්නේ.
ආ සම්බන්ධ වෙලා නැන්නේ.
හරි ගාන ඉදිරියට.
හරි ස්වාමීන් වහන්ස, හරි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අවසරයි. පළවෙනි වාර්තාව සතිමත් පරියංකය. හුස්ම ගැනීම අපහසු වෙන තැන හුස්ම හෙලීමත්, හුස්ම හෙලීම අපහසු වෙන තැන හුස්ම ගැනීමත් මාරුවෙන් මාරුවට සිදුවන හැටි බලා උන්නෙමි. ඇඟ පුරා සිදුවන චලනයන් ප්‍රකට විය. ක්‍රමයෙන් නාසය ආශ්‍රිත ප්‍රදේශයට හිත යොදා තිබූ අතර අනෙකුත් සිරුරේ අනෙකුත් අංශයන් පිළිබඳ දැනීමක් නැති විය. ක්‍රමයෙන් හුස්ම ගැනීම හෙලීම අතර මාරුවන තැන ඇති විරාම කාලය වැඩිවන බව දැනුනි. එසේ සිටින විට කෙටි හුස්ම රාශියක් ඇතිවන බවත්, හුස්ම අරමුණ සිහින්ම තබා යන බවත් දැනුනි. ඇඟ හිරිවැටීමෙන් සමග ගැස්සීමක් ඇතිවිය. දෙවරක් එසේ ගැස්සීම සිදුවිය. ධර්ම අවවාදයක් ලැබේවා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. එපමණයි එම වාර්තාව.
ඔව් හොඳයි. එතකොට ওই විදිහේ හුස්ම ක්‍රියාවලිය බලා ඉන්නකොට මේ එක්තරා විදිහක මේ පැවැත්මේ පදනම වගේ තියෙන මේ දේ අපිට දැක ගන්න පුළුවන්. අන්න හුස්මක් පිට කළත් වැඩි වෙලාවක් ඉන්න බෑ. ඇතුළට ගත්ත හුස්මත් වැඩි වෙලාවක් දරාගෙන ඉන්න බෑ. මොන විදිහේ අමුතු ක්‍රියාවලියක්, අමුතු ධර්මතාවයක් ওই පිටිපස්සේ තියෙනවා. එතකොට මේ හුස්මේ තියෙන තව සලකුණක් තමයි මේක අපිට මොකද්ද කියන්නේ, අර ඉච්ඡානුක අනිච්ඡානුක කියන දෙකටම අහුවෙනවා. එතකොට මොනනම් හිතලා ගන්නත් පුළුවන්, එහෙම නැත්නම් ඉබෙත් සිද්ධ වෙනවා. එතකොට ඔන්න ඔය විදිහ අරමුණක් තමයි බුදුරජාණන් වහන්සේ අපේ ඉදිරියෙන් තියන්නේ. එතකොට ඒ දීපු අරමුණ කොහොමද වේලාවකදී ආයාස වෙලා ඉච්ඡානුක වෙන්නේ, තවත් වේලාවකට අනායාස වෙලා අනිච්ඡානුක වෙන්නේ කියලා මේ දෙපැත්තක් දකින්න පුළුවන්. එතකොට අර ක්‍රියේෂන් සහ ක්‍රියේටර්, මැවුම් කාර්යය සහ මැවුම, ඔය දෙක අතර වෙනස අපිට දැක ගන්නත් පුළුවනි. ඉතින් අන්න ඒ විදිහට වේලාවකට මේක මගේ පාලනය යටතේ තියෙන ගතියකුත්, තව වෙලාවට මගේ පාලනය ගිලිහෙලා ස්වභාව ධර්මයේ පාලනයට නතු වෙන ගතියකුත් ওই දෙපැත්තේ හුමාරුකුත් තියෙනවා. ඊට අමතරව මේ හුස්ම අතර තියෙන මේ වෙනස්කම් සමහර වෙලාවට මේක වේගෙන් 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 වැටිගෙන වැටිගෙන යනවා කෙටි හුස්ම. තව වෙලාවකට අර නිකන් මහා ගැඹුරු හුස්ම වැටි 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 යනවා. ඉතින් ඔන්න විදිහේ නොයෙකුත් ක්‍රියාවලිය අපිට මේ හුස්ම තුළ දකින්න පුළුවන්. එතකොට මේ විදිහේ නිරූපණ අන්න මේ හිතේ ස්වභාවම තමයි. වෙලාවකට මේ නිකන් හිත නිකන් මහ වෙහෙසක වගේ ඉන්න වෙලාවකට අන්න එක විදියක්. තව වෙලාවකට තව විදියක්. ගැඹුරු විවේක හුස්ම වැටෙන වෙලාවකට. ඔන්න ඒ විදිහට නොයෙකුත් ආකාර හැඩතල මේ හුස්මේ පේන්න පටන් ගන්නවා. එතකොට ඒක හොඳ සලකුණක් මේ භාවනාවක් සුව සේවාවක් වෙනවා කියන්නේ. ඒක පාලනය කරනව වෙනුවට අපි යන ක්‍රියාවලියට යන දීලා ඒකත් ඒක දැනගනිමින් ඉන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට තේරෙනවා අර කෙටි කෙටි හුස්ම එක දිගට හතියක් වගේ වැටි වැටි යටි යටි යන අවස්ථා. ඒ වගේම අර විදියට දිග ගැඹුරු හුස්ම බොහොම විවේකකින් වැටෙන අවස්ථා කියලා මෙහෙම විවිධ හැඩතල දැක ගන්න පුළුවන්. ඒ හැඩතල දකින එක හොඳ දෙයක්, වටිනා දෙයක් බව මතක තියාගනිමින් ඉදිරියට පුහුණු කරන්න. ඉදිරියට පුහුණු කරනකොට කරනකොට අන්න තම තමුන්ගේ මේ මානසික සුව සේවාවක් වගේ එකක් වැඩි වැඩියෙන් වර්ධනය වෙනවා දකින්න පුළුවන්. ඒක සඳහා හොඳම ක්‍රමය තමයි ඔය යන තාලෙට යන දේ. යන තාලෙට යන දේ නේක ගොඩාක් පාලනය කරන්න දඟලන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මේ ඉබේම වෙනස් වෙවි මේ හුස්ම විවිධ හැඩතල පෙන්වමින් ගමන් කරන ආකාරය දකිනාසුලුව දිකට කරමු කියන මතක් කිරීම තමයි තියෙන්නේ. ඒ කරනකොට කරනකොට මොකද වෙන්නේ? වැඩි වැඩියෙන් විවේකයක්, වැඩි වැඩියෙන් තමන් තුළ අර නිකන් හරියට නිකන් ලෙඩකින් අත් මිදුනා වගේ, ගාලයක් තිවිලා සහොඳ වුණා වගේ, එතන වගේ තත්ත්වයක් මතුවලා එවි.
එයි ස්වාමීන් වහන්සේ, සාදු සාදු සාදු. දෙවන වතාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව පාදවල ස්පර්ශය හා චලනයන් දකිමින් විනාඩි 30ක් පමණ කාලයක් සක්මන් භාවනාවේ යෙදුණෙමි. සක්මන හැරෙන බොහෝ අවස්ථාවල පාද හා පොළව සමග සිත සතිමත්ව පැවතුණි. සිතිවිලි කිසිවක් නැති විට මලමිනියක් ඇවිදිනවා වැනි හැඟීමක් ඇතිවේ. එහෙත් සිතිවිලි පැමිණි විට එම හැඟීමද නැතිව යයි. සක්මන අවසානයේ ඉදිරියට යාවුන දෙයත් නැතිවාසේය. එහෙත් ඇස්කොඩින් බැලූ විට දෙයත් එසේම තිබුණි. පරයන්ක භාවනාව පරයන්කයට හිඳගත් පසු කය කුස්පහත් කරවමින් යන සියුම් හුස්ම රැල්ල දෙස බලා සිටීමි. ඉන්පසු උදරයේ පිම්බීම හැකිලීම දෙස ටික වේලාවක් බලා සිටීමි. ඉන්පසු කය ගල් පිළිමයක් වැනි විය. මේ මොහොතේ බලා සිටීමට විශේෂ දෙයක් නොතිබූ නිසා භාවනාව එපා වුණා වැනි හැඟීමක් ඇති වී වහා නවතා දැමීමට සිටිනි. එහෙත් එයද සිටිවිල්ලක් යයි මෙනෙහි කර දිගටම පරයන්කේ යෙදුණෙමි. වරින් වර ආ සිටිවිලිද බාහිර අරමුණු නොව පරයන්කේ දිගටම කරගෙන යන්නේ කෙසේද පිළිබඳවයි. කිරීමට කිසිදු දෙයක් නොමැති නිසා ඉදිරියට නැවී තිබුණු කොන්ද දෙස බලා සිටින විට කොඳු නාරටි දිගේ සියුම් හුස්ම රැල්ලක් එහෙ මෙහෙ යනවා වැනි දෙයක් දැක්කෙමි. ඒ සමගම ඇති වූ දෙපා වල වේදනාවන් දෙස විනාඩි 10ක් පමණ කාලයක් ඍජුවම බලා සිටියෙමි. ඇතැම් වේදනා ගෙවි ගියද සමහර වේදනාවන් පරයන්කය අවසන් වනතුරු පැවතුණි. පැයකට පමණ පසු පරයන්කය අවසන් කළෙමි. පින්වත් ස්වාමීන් වහන්ස, භාවනාවට අදාළ සුළු හෝ අඩුපාඩුවක් ඇත්නම් පෙන්වා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
මේ රචනය ලියවෙන ආකාරයෙන් චරිත ස්වභාවයේ හැටියට මේ හිතිලි වලට ලොකු වටිනකමක් දීලා තියෙන පාටයි. ඒක කියවෙනවා. මොකද ඇවිදිනකොට මලමිනියක් ඇවිදිනවා වගේ හිතිවිලි නැති තාක්කල්. පරියන්කය තුලත් අර විදිහේ ඔහේ ඉන්න ගතියක් තියෙනවා හිතිවිලි නැති තාක්කල්. හිතිවිලි ආහම මේ ඔක්කොම අවුල් වෙලා, හිතිවිලි ආහම මේ ඔක්කොම විකෘති වෙලා යනවා වගේ හැඟීමක් ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒක යම් කිසි විදියක එක්තරා විදියක සාධාරණයි. මොකද අපි මේ හිතවිලි වල ඉන්නේ, අපේ ලෝකයේ මවන්නේ මේ හිතවිලි තමයි අපිව නිරූපණය කරන්නේ. මේ හිතවිලි මගේ කරගෙන තමයි අපි කල් ගෙවන්නේ. නමුත් මේ භාවනාවක් කරන කෙනෙක් අන්න ටික ටික තේරුම් ගන්නවා මේ හිතවිලි කාගේදෝ හිතවිලි, මේ හිතවිලි අක්‍රමික හිතවිලි, මේ හිතවිලි අසංවිධිත හිතවිලි කියලා. මෙන්න මේ විදිහට මේක නිකන් අර ගහලා තියෙන අපි කියන්නේ මොකද්ද සම්බන්ධේ කඩලා ගියා වගේ, එහෙම නැත්නම් මේ නූල කඩලා ගියා වගේ හැඟීමක් ටික ටික මතුවලා එනවා. දැනට කියන්නේ එහෙම නෙමෙයි. දැනට කියන්නේ මේ හිතවිලි නැති තාක් කල් මලමිණියක් වගේ. ඔන්න පණ එනවා හිතවිලි තිබ්බ ගමන්. එහෙම නැත්නම් මේ හිතවිලි නැති තාක් කල් සක් පරයන්කේ ඔහේ යන ගතියක් තමයි තියෙන්නේ. ඔන්න මේ පණ එනවා හිතවිලි තිබ්බ ගමන්. මේනේ හිතවිලිත් බොහොම මේ සක්මනට පරයන්කට අදාළ හිතවිලි, භාවනාව පිළිබඳ හිතවිලි කියලා ඔන්න ඒ විදිහට ලෝකයක් මැවෙන හැටි තමයි පෙන්නුම් කරන්නේ. මේ හිතවිලි වලින් කොහොමද මේ ලෝකේ මැවිලා ඉන්නේ? ඒ මේ විදිහට මමයේක් කූණයක් වැඩිලා එන්නේ කියන අදහස තමයි ඉදිරිපත් කරන්න හදන්නේ. නමුත් වැඩි වැඩියෙන් ওই දේම වෙන දේ, ওই හිතවිලි මේ මගේ හිතවිලි නොවන ආකාරයේ ඒවා බව දැක ගන්න වැඩි දුර නැහැ. මේ එන ඒවා මේ හිතවිලි තියුණත් ওই පරියන්කේ මලමිණියක් වගේ, හිතවිලි තියුණත් ওই පරියන්කේ ඇති දෙයක් නැහැ කියන ස්වභාවේ ටිකෙන් ටික වර්ධනය වෙලා එනවා. මේ බැල්ම විතරයි අවශ්‍ය. මේක මේ මගේ කරගන්නවා වෙනුවට මේකත් මේ මලමිණියේම කොටසක්, මේකත් මේ මලමිණියේම හැරව ගලනවා වගේ, මේකත් මේ මලමිණියේම කුණු ගඳක් වගේ. අන්න ඒක දකිනාසුලුව කරගෙන ගියා නම් හරි, ඒක දකිනාසුලුව කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඔය සිතිලි වලට තියෙන වටිනකම ගිලිහිලා යනවා. මේ ගිලිහෙනකොට එක්තරා විදියක නිකන් ඉච්ඡාබංගත්වයක් වගේ ඇති වෙන්න පුළුවන්. අයියෝ වැඩක් නැහැ, මේක නිකන් මහා එපා කරපු මහා කම්මැලි මහා මූසල වැඩක් කියලා වගේ හිතෙන්න පුළුවන්. දැන් මේ මූසල බව නැති වෙන්නේ ඇවිස්සෙන්නේ අර හිතවිලි නිසානේ. නමුත් අන්නේ මූසල බව නිවන් දොරටුවක්, නිවනේ පෙරමග සලකුණක් කියලා හිතාගත්තානම්, ඒකට අනුග්‍රහ කරානම්, ඒක තමයි ක්‍රමවේදේ. අන්න ඒක දකිනාසුලුව කරගෙන යන් ඔය හිතවිලි වල තියෙන වටිනකම දුරු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
එමයි ස්වාමින් වහන්ස, තුන්වෙනි වார்த்தාව. ගෞරවනීය ස්වාමින් වහන්ස, සක්මන් වார்த்தාව. මම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන ආරම්භ කළෙමි. කයේ බර හා දෝලනය ගැන අවධානය යොමු කරන අයුරු අවබෝධ කළෙමි. පාදයේ පොළව මත පතනය වන අයුරුත් ක්‍රමානුකූලව පොළව මතු පිටින් ඉස්සී යන හැටිත් පැහැදිලි විය. සක්මන එකාකාර වන ලෙසක් මතු පිටින් පෙනුණද සවිස්තරාත්මකව විමසුම් ඇසින් ඒ දෙස බලන විට එය කිසිසේත් ඒකාකාරී නොවිය. සක්මන සිදුවන අතරතුර සිතිවිලි වෙතින් නැගී එන චිත්‍ර රූප නිසා අවධානයේ කය වෙතින් ක්ෂණිකව ඉවත් වී යාමට උත්සාහ ගන්නා ආකාරය නිරීක්ෂණය විය. සක්මන හා නිරීක්ෂණය වීම අතර හිදැස අවබෝධ විය. නිරීක්ෂණය සිදු කරන්නා සක්මනට ඈතින් සිට එය සිදු කරනු ලබන ලෙස ඇතැම් විට දක්නට ලැබුණද ඇතැම් විට නිරීක්ෂණය හා සක්මන එකට ගොනු වී යනුද දක්නට ලැබුණි. පාදයන් පොළොවේ ස්පර්ශ වන විට සිත තුළ ඇතිවන ඒකාග්‍රතාවේ නිසා මනසට ප්‍රනීත හා පහසු බවක් ඇතිවිය. එම ප්‍රනීත සුවපත් බවද හරහා පාද ස්පර්ශයන් වෙත සතිය පිහිටුවමින් සක්මනට සිදුවීමට ඉඩ දුන්නෙමි. ප්‍රනීත බව වෙත සතිය ඇදී යාමත් සමගම එය කාය ස්පර්ශයෙන් බැහැරට යාමක් හෙවත් අවධානයේ කයින් පිටත යාමක් ලෙසත් අත්දැක්කෙමි. සක්මන තුළ තෝරා බේරාගත නොහැකි ලෙස බොඳ වී ගිය සිතුවිලි හා නිරීක්ෂණ බොහෝ සේ සිදුවන බව තේරුම් ගියේය. එහෙත් එම සිතුවිලි මූලික අරමුණ වූ පාද ස්පර්ශය නිසා බොහෝ දුරකට යටපත් වී තිබුණි. එම නිසාම සක්මන විවේකකාරී අත්දැකීමක් විය. මුළු සක්මනම සතිය අද්දුටු නිමේෂයන් දහස් ගණනක එකතුවක් ලෙස දැනුනි. අවධානය කයින් ඉවතට ගිය හැම විටකම පාදයේ පතුල වෙත ඇතිවන පීඩනය හා ස්පර්ශය නිසා කය වෙත අවධානය යළිත් පතතූ බව අවබෝධ විය. මෙසේ සක්මන අවසාන කළෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් සියලු දෙනාටත් තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
එතකොට අපි සාමාන්‍යයෙන් දැන් ආධුනික කෙනෙක්ට අපි කියනවා මේ සක්මනේ හොඳට ලං වෙලා පරීක්ෂා කරන්න, නිරීක්ෂණය කරන්න, හුස්මට ලං වෙලා බලන්න කියලා. ඒ විදිහට කිව්වහම සාමාන්‍ය අලුත් කෙනෙක් මේ කියන අදහස තමයි, ඉතින් ඕකේ ඉතින් මොකද්ද බලන්න තියෙන්නේ, සක්මන් වෙනවා, හුස්ම වැටෙනවා, ඕකේ බලන්න දෙයක් නැහැ කියලා. නමුත් අපි නැවත නැවත යම් කිසි විදියක මතක් කරනවා, ඔහොම නෙමෙයි, හොඳට විමසලා බලන්න. ඔය කම්මැලි කමටම ඇවිදිනවා නෙමෙයි, කම්මැලි කමටම වාඩි වෙලා ඉන්නවා නෙමෙයි, මේ වෙනුවට ඇතුළතින් විමසීමක්, පරීක්ෂා කිරිල්ලක් තියනවා කියලා. අන්න හිත තුලින් විමසනවා, පරීක්ෂා කරනවා, මොකද වෙන්නේ කියලා බලනවා. අන්න එහෙම බලනකොට බලනකොට තේරෙනවා මේ සක්මන තුල ශීඝ්‍ර වෙනසක් දැක ගන්න පුළුවන්. මේ මොහොතක් මොහොතක් පියවරක් පියවරක් පාසා කොහොමද මේ ක්‍රියාවලිය වෙනස් වෙවි යන්නේ කියලා හොඳ නිරීක්ෂණයක් මතුවෙලා එනවා. ඒක මතුවෙන්නේ නෑ අර විදියට කම්මැලිකමට ඔහේ සක්මන් කරන තාක්කල්. ඒ වෙනුවට හොඳට විමසලා බලන්න ඕනේ, පරීක්ෂා කරලා බලන්න ඕනේ. අන්න ඒ කොටස, ඒ නිරීක්ෂණය ඔය කියන රචනය තුළ ඉදිරිපත් වෙලා තියෙනවා. අන්න ඔහේ යනවා වගේ තියෙන සක්මන වැළුවාම ශීඝ්‍රයෙන් වෙනස් වෙන ආකාරය හොඳට දැක ගන්න පුළුවනි. ඒක වටින දෙයක්. අන්න මේ මම මේ ඒකාකාරයි කියන සක්මන එහෙමම නෑ. ඒ වෙනුවට ශීඝ්‍රාකාරයෙන් වෙනස් වීමක් මේ තුළ තියෙනවා, පරිවර්තනය වීමක් මේ තුළ තියෙනවා. අන්නේ පරිවර්තනය දකිනාසුලුව කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. අන්නේ අපි කියන්නේ හොඳට නිරීක්ෂණය කරන කියුරියස් මයින්ඩ් එකකින් කරගෙන යාම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් එහෙම කරනකොට අර විදියට හිතවිලි නොයෙකුත් දේවල් ඇවිල්ලා මේ කඩාපාත් වෙනවා. එතකොට ඒවා යටපත් කරන අදහසින් තමයි මේ රචන ලියවෙන්නේ. යටපත් කරන අදහසින් ලියවෙන්නේ. නමුත් එහෙමම අවශ්‍ය නැහැ. අපි මේ කෙනාට කියමු, ඒවටත් පොඩ්ඩක් ඉඩ දෙන්නකෝ. ඒගොල්ලොත් බලන්නකෝ ඇවිල්ලා ওই හිතවිලි අතරින් නැවතත් සක්මනට එන්න පුළුවන්ද? ඒ විදිහේ දක්ෂතාවයක් දිනු කරගන්න පුළුවන්ද කියලා. එතකොට සමහර වෙලාවට සක්මන අතරින් හිතවිලි පේන්න ගන්නවා, සමහර වෙලාවට හිතවිලි අතරින් සක්මන පේන්න ගන්න ඕන. ඔය විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික මේ විදිහේ ශිල්පයක් දිනු කරගන්න ඕන. ඒ සඳහා යටපත් කිරීමක් වගේ දෙයක් ওই වார்த்தාවේ සඳහන් වෙන දෙයක් මුලදී උපකාර වෙනවා. නමුත් පහු වෙනකොට එහෙම යටපත් කිරීමක් අවශ්‍යත් නැහැ. ඒ වෙනුවට තම තමුන්ගේ විශ්වාසය දියුණු වෙනවා. මේවා අතරින්, මේ හිතවිලි අතරින් මට මේ සක්මන බලන්න පුළුවන්, මේ ක්‍රියාවලියක ඉන්න පුළුවන් කියන ශිල්පය තමයි. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක දියුණු වෙන්න අන්න අමුතුම විදිහේ හැකියාවක් වර්ධනය වෙනවා. ඉතින් ඒකේ සලකුණු මේ වார்த்தාව තුල තියෙනවා. සන්තෝසයි ওই විදියට දිගට දිගට කරගෙන යමු කියලා අපි මතක් කරමු නේද? හොඳයි, එහෙනම් මට මේ ලිඛිත වார்த்தා වලින් වැඩි අවසන් කරන්න වෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට ගොඩක්ම පිං. මේ මේ වார்த்தාවට හොඳ පිළිතුරු ලබා දීලා අද අපි හැමෝටම ගොඩක් උදව් වුණා. ඒ පිණින් ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙලා, ඒ වගේම නිර්වාණ අවබෝධනේ අපි සියලු දෙනාටම කිරීමට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.
නෑ, අපි මෙහෙන් විසන්දි වෙනවා. කට්ටිය වන්දනා කරගෙන, පින් අනුමෝදන් කරගෙන අවසන් කරගන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින් ඔබ වහන්සේට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපි පුණ්‍යානුමෝදනාව කිරීමට උපාලි දසනායක මහතාට ආරාධනා කරනවා.
බොහොම පිං පද්මා. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අද දින අපිට අපගේ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් ඉතාමත් වටිනා කාලෝචිත පෙරදි කීවාගේ නැවත නැවත ශ්‍රවණය කිරීමට වටින, නැවත නැවත මෙනෙහි කිරීමට වටින වගනා දේශනාවක් අසන්න ලැබුණා. ඒ වගේමයි උන්වහන්සේ විසින් අපගේ සතිය පිළිබඳ වார்த்தාවලට ඉතාම අඟනා පිළිතුරුත් අර්ථවත් උපදේශ අනුශාසන ලබා දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් උන්වහන්සේලාටත් අපහට මේ අවස්ථාව ලබා දුන් නිස්සරණමණේ ලොකු ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත්, එමෙන්ම මේ වැඩසටහන සංවිධානය කළ සියලු දෙනාටත්, සහභාගී වී සිටින අප සියලු දෙනාටත් මේ පිණින් සසර ගමන කිටිකර උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දැන් අපි දෙවියන්ට සහ පින් කැමති සියලු සත්වයන්ට අපි රැස් කරගත් පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සද්ධර්ම දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං මම් පරන්ති. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ මියගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. අපගේ ප්‍රාර්ථනෙ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබාන පත්තියා. සාදු සාදු සාදු. පද්මා වන්දනා කරන්න ස්වාමීන් වහන්සේලා නැති නිසා
සීලවන්තං ගුණවන්තං කියන ගාථාව කියන්නේ එතකොට ඇති.
හොඳයි, ස්වාමීන් වහන්සේලා වන්දනා කරනවා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා. සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
බොහොම පින් උපාලි. ඉතින් ඔබ සෑම දිනාටම සතිමත් සතියක් වේවායි ප්‍රාර්ථනා කරනවා. තිසරණ සරණයි සෑම දිනාටම.